දේශාන්ද ගුණසේක.
මේ වෙලාවේ නියෝජ කාරක සභාපතිතුමනි අද මේ අවස්ථාවේදී ඌව වෙල්ලස් තුළ මේ මාසෙ පස්වෙනිදා ජුනි මාසෙ පස්වෙනිදා ලෝක පරිසර දිනේදීම මේ රටේ ජනාධිපතිවරයා විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් පරිසර විෂය භාර පරිසර ඇමතිතුමා විසින් පරිසරය නසන ඌව වෙල්ලස්ස නසන ඌව වෙල්ලස්ස සශ්‍රීක මහපොළොව විනාශ කරන එදා ඉතිහාසයේ රටට පෙරදිග ධාන්‍යාගාරය කියලා විරුදාවලී නාමය ලැබෙනකොට ඌව වෙල්ලස්ස කියන්නේ ධාන්‍යාගාරයක් වුණු මේ ධාන්‍යාගාරයට වින කටින යෝජනාවක් පහුගෙදා කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ලා තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අපි දන්නවා මේ කැබිනට් පත්‍රිකාව වෙයිලා තියෙන 2017 පෙබරවාරි මාසේ 22 වෙනිදා. මේ 2017 පෙබරවාරි මාසේ 22 වෙනිදා එන කැබිනට් පත්‍රිකාවෙන් නියෝජ කාරක සභා සභාපතිතුමනි බිබිලි සීනි කර්මාන්ත සමාගම සඳහා යෝජිත බිබිලි සංවර්ධන ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම යටතේ ඒ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවකට ඒ වගේම රිදීමාලියද්ද දෙහිගම කියන ප්‍රදේශයට කැබිනට් පත්‍රිකා අංක MDE ඇලයිරක් AD ඇලයිරක් 3 CAB PA 2017 යටතේ සිංගප්පූරුවේ පිහිටි හැසල් වෙන්චර්ස් නැමැති සමාගම හරහා ඒ මවුස් සමාගම වෙන්නේ නියෝජ කාරක සභා සභාපතිතුමනි ඇමරිකාවේ නිව්යෝක් වල තියෙන අංක 475 රිවර් සයිට් පිහිටි CDVCA නම් බහුවාර්ෂික සමාගමකට තමයි මේ දෙන්න යන්නේ අක්කර 62500ක් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අක්කර 62500ක් මේ දෙන්න යන්නේ හැසල් වෙන්චර්ස් කියන සිංගප්පූරු සමාගමට. IMS හෝල්ඩින් සමාගම තමයි දේශීය නියෝජිතයා. එදා 2006 දී ආව බුකර් ටෙඩ්ලා ඒ බුකර් ටෙඩ් සමාගම එනකොට එදා ආපු වැළුව වෙල්ලස්සේ ගොඩනැගුණු මහා විරෝධය හමුවේ මහා සංගරට්ටේ මේ රටේ පරිසරවේදීන් මේ රටේ විද්‍යාඥයෝ මේ රටේ දේශපාලන පක්ෂවේදිකෙන් තොර සියලු දෙනා එකතු වෙලා එදා ඇතිවුණු මහා අරගලයේ විසින් එදා ඒ බුකර් ටෙඩ්ලා ගෙනාවු කුමන්ත්‍රකාණි වැඩපෙළ බ්‍රිතාන්‍යයට නැවත යකඩ සපත්තුවට ඌව වෙල්ලස්ස යටත් කරන්න හදන මේ ව්‍යාපෘති අකුල ගන්න පුළුවන් වුණා. බ්‍රිතාන්‍ය අකුල ගන්නකොට ඇමරිකාව දැන් දත නියමනවා. ඇමරිකාව දැන් සම්බන්ධයි මේ සමාගමට. හැසල් වෙන්චර්ස් කියන්නේ සිංගප්පූරු සමාගමට සම්බන්ධ ඇමරිකානු සමාගමක්. ඇමරිකාවේ පිට නිව්යෝක් පිට සමාගමට එන්නේ ඌව වෙල්ලස්ස උක්වගාව සඳහා වනාන්තර ලඳු කැලෑ වැව් අමුණු වැව් පෝෂක ප්‍රදේශ ඇතුළු ගංගා ඇළදොළ සහිත ගොවින්ගේ වගා ඉඩම් හේන් ඉඩම් මහවැලි සතු වටිනා ඉඩම් ඇතුළුව අක්කර 62500ක් මේ සිංගප්පූරු සමාගමකට දෙන්න යන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒ නිසා අපි කියනවා මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකාවේ නියෝජිත අම්මේ IMS හෝල්ඩින් ඒ අනුව මහාය රිදීමාලියද්ද පදිය තලාව මහයංගණය බිබිල මැදගම් මඩුල්ල කන්ද කැටිවැනි ප්‍රදේශවලින් කැලෑ ඉඩම් ඇතුළු ගොවින්ට ලබා ගැනීමට සැලසුම් මේ උක්වගාවට ගන්න සැලසුම් කරනවා. ඒ විතරක් නෙමෙයි මූලාසනාරූඪ අපේ නියෝජ කාරක සභා සභාපතිතුමනි ඒට අමතරව මාධ්‍රුවේ රක්ෂිතයෙන් ඉඩම් අක්කර 373ක් හෙක්ටයාර 149ක් මේ ව්‍යාපෘති අඩම් කර්මාන්සාලාක් ඉදිකිරීමට වෙනුවෙන් වෙන්කරන මහවැලි සංවර අධිකාරි පනත අනුව 1979 මහවැලි අධිකාරි පනත අනුව දැන් පිබුරුපත් සකස් වෙමින් යනවා. මේ ව්‍යාපෘතියේ වෙල්ලස්සන වරක් දෙවරක් නෙවෙයි. අපි දන්නවා 2006 දී පළවෙනි කැබිනට් පත්‍රිකාව මංගාව මේ කැබිනට් පත්‍රිකා ඔක්කොම තියෙනවා. කැබිනට් පත්‍රිකා ඉතිහාසය එදා 2006 දී මේ කැබිනට් පත්‍රිකාව ඉස්සල්ලාම 2006 12 වෙනි මාසේ 6 වෙනිදා ඊජවස්සියා 2008 3 වෙනි මාසේ 4 වෙනිදා ඊට පස්සේ ආව 2008 10 වෙනි මාසේ 24 වෙනිදා ඊට පස්සේ ආව 2009 9 වෙනි මාසේ 9 වෙනිදා ඊට පස්සේ ආවා IMS හෝල්ඩින් සමාගම එක්ක චීනයේ සීමා සහිත ගුආන් ගොන් ගුආන් කන්සිනි සමාගම එක්ක එක්ව එන සීන් ව්‍යාපෘතිය සමාගම ආවා නැවතත් 2015 4 වෙනි මාසේ 1 වෙනිදා මේ ආණ්ඩුව විහිුණාට පස්සේ. අපිට පක්ෂ ભેදයක් නැහැ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ කාලේ එනකොටත් අපි මේකට විරුද්ධවයි පෙනීහිටියේ. අපි ඒ දේශපාලන සංධානය ඇතුළ ඉඳෙද්දි එන ඌව වෙල්ලස්සට සිදුවෙන පරිසර හානිය, ජල උල්පත්වලට වෙන හානිය, උක්කර්මාන්ත එක්ක ඒ ප්‍රදේශවල සිදුවලා තියෙන අගතීන් දිහා කරුණු තර්ක විතර්ක කරමින් ඒ ව්‍යාපෘති විරුද්ධ වුණා විතරක් නෙවෙයි ඒ අවිරෝධය හමුවේ ඒ විරෝධය හැම මහින්ද රාජපක්ෂ මැතිතුමා එක කරා කරේ නැතුව විතරක් නෙවෙයි ඒ කර්මාන්ත ශාලා ඌව වෙල්ලස තුල බිහි කරන්න පුළුවන් කමක් උනේ නැහැ. මහින්ද්‍රාජපක්ෂ ජනාධිපතිතුමා අවසානයේ ජන මේ රටේ ජනතාව ඌව වෙල්ලසගේ ජනතාවට හඬට ඇහුම් කන් දීලා ඒ ව්‍යාපෘතින වාතා දන්න කටයුතු කරා. දැන් නැවතත් 2015 හතරවෙනි මාසේ පළවෙනිදා මේ ආණ්ඩුවාවට පස්සේ නැවතත් මේක එනවා කැබිනට් පත්‍රිකාවක්. ඊට පස්සේ 2015 පස්වෙනි මාසේ 20වෙනිදා නැවත කැබිනට් පත්‍රිකාවක් එනවා. මෙන්න මේ චීනයේ ගුවාන් ගොන් කියන සීනිස මහෝ සමාගම වෙනුවට සිංගප්පූරුවේ හැසල් වෙන්චස් කියන පෞද්ගලික සමාගම එනවා. හැසල් වෙන්චස් කියන පෞද්ගලික සමාගම ඉස්සලා කිව්වගේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ලක්ෂ්මසිරි රත්නබැතුමනි. මේ එන ව්‍යාපෘති අනුව මේ කැබිනට් පත්‍රිකාව අනුව දැන් සූදානම් වෙනවා මේ ප්‍රදේශයේ රිදී මාලියද දෙහිගම ප්‍රදේශයෙන් හෙක්ටයාර 149ක් ගොවිබිම් හේන් ගොවිතැන් කරන සම්ප්‍රදායික ගොවිතැන් කරන කුරක්කම් මිනේරි තල ටික වගා කරන බඩේරුඟු වගා කරන වී වගාවෙන් ස්වයං පෝෂිත වුණු මහා නාගදීපේ තියෙන සොරබර වැව තියෙන මාදුරුවේ ජලාශය තියෙන රඹකෙන් ඔය ජලාශය තියෙන එහා පැත්තෙන් ගලවේ ගලා බසින සේනානායක සමුද්‍රයේ තියෙන මේ භූමියට මේ රක්ෂිත අබේ භූමියට මේ මහා රකුසා එන්න නියමිතයි මූලාසනාරූඪ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. අපි කියන්නේ මාදුරුව රක්ෂිතේ මේ වෙනකොට මේ වෙන්න යන විනාශය පිළිබඳ එදා දිසාවන නිලධාරී වරුන් මොණරාගල දිස්ත්‍රික්කයේ බදුල්ල දිස්ත්‍රික්කයේ දිසාවන නිලධාරි වරුන් කියපු ප්‍රකාශ මාසතුව තිබෙනවා. එදා මොනවද කිව්වේ? එදා කිව්වා එතුමා ඒ ක්‍රියාවලිය එනකොට ලක්ෂ්මන් සෙනෙවිරත්නමැතිතුමා මොකද්ද කිව්වේ? ලක්ෂ්මන් සෙනෙවිරත්නමැතිතුමා ඔබතුමාටම විරුද්ධ වුණු ඔබතුමා දැන් මේ හැන්සාඩ් එකේ ඉන්නවා. 2017 ජූලි මාසේ 17 වෙනිදා මට පසුව දෙන්න. එදා ඔබතුමා කියනකොට 1818 සුද්ධ වෙල්ලස්සට කරපු විනාශයෙන් පස්සේ අද බුකර් කියන සුද්ධෙක් ඇවිල්ලා වෙල්ලස්සට තවත් විනාශයක් කරන්න හදනවා. මගේ මිත්‍ර ධර්මදාස මහත්මයා කරුණු රාශියක් ඉදිරිපත් කළා. නමුත් මායිත්
ඕකට මම විරුද්ධ වුණේ මගේ නම සඳහන් කරපු හින්දා. ඔය ඉඩම් එදා දෙන්න ගියේ කම්පැනියට. අද ඒ ඉඩම් දෙන්නේ මහ ජනතාවට. ඔක තමයි වෙනස.
දෙන කතාව මම කියන්නම්. ඒක තමයි සැලසුම. මේ විරෝධය හමුවේ චොකලට් තවරන සීනි අයිසින් තවරන සැලසුම තමයි තමුන්නාසලගේ උපාය. සම්පූර්ණ සමාගමට ඉඩම් දෙනවා වෙනුවට හක්කර 62500කම ගොවීන් බලහත්කාරයෙන් ඔක්වගාවට යොමු කරන ව්‍යාපෘතිය ගඩපිල්ල තමයි ඇවිල්ලා තියෙන්නේ. තමුන්නාසල කියන මහවැලි අධිකාරියෙන් ඉඩම් දෙනවා කියලා ගොවීන් 10000කට මොකද්ද කියන්නේ හෙක්ටයාර් 2000ක් දෙනවා කියන ගමන් තමුන්නාසල ගිවිසුමක් හදනවා. වාණිජ බදු ගිවිසුමක් ගොවියා හිර කරනවා. ඉඩමට බැඳ තියනවා ඒ ඉඩමේ හෙක්ටයාර් දෙකක් අනිවාර්යෙන් උක්වගා කරන්න ඕනේ කියලා. මොකද්ද වෙන්නේ? මහවැලි ඔය නිම්නේ වගා කරන ගොවියා, මහා කන්ද කැටියේ වගා කරන ගොවියා, පදිය තලාවේ මහි අංගනේ මහ ඔය වගා කරන ගොවියා, බිබිල මැදගම ගොවිතැන් වගා කරන ගොවියා, දොඩම් වවන මිනිහා, බඩඉරුඟු වවන මිනිහා, දෙහිටික වවන මිනිහා, කුරක්කන් වවන මිනිහා, තල මිනේරි ටික වවන මිනිහා, ඒ ඔක්කොම වගා කරන ගොවිතැන් කරන ගොවියාට උඹලා හෙක්ටයාර් 2000 භාගයක ඉතිරි දේවල් කොරපල්ලා දෙකකම වගා කරපල්ලු කියලා කියන්නයි මේ යන්නේ. ඒ නිසා මේන ව්‍යාපෘති එකයි එක්තා පැහැදිලිව තියෙන්නේ. එදා පැහැදිලිව තියෙන්නේ මේ ඌව වෙල්ලස්සේ ඉතිහාසයේ සම්බන්ධ තමුන්නාසලට කියන්න ඕනේ මේ වෙලාවේ. එදා මේ වන සංරක්ෂක නිලධාරින් මොකද්ද කිව්වේ? තමුන්නාසලගේ මේ ව්‍යාපෘති IMS හෝල්ඩින්ලා බුකටේට්ල සමාගම විදියට ඒ වෙලාවේ වන සංරක්ෂණ නිලධාරින් වරුන්ගෙන් බදුල්ලෙන් සහ මොණරාගලෙන් ඉල්ලනකොට ස්ථාන තුනක් පිළිබඳව ඉල්ලුවා. සයිට් A, සයිට් B, සයිට් C කියලා. සයිට් A කියන එක ඉල්ලනකොට මොකද්ද කිව්වේ? මැදගම බීට්ටුවේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කොටබෝව ග්‍රාම නිලධාරි වසමෙන් ඉල්ලුවා. ඒක ඉල්ලනකොට වන සංරක්ෂණ නිලධාරිවරු මොකද්ද කිව්වේ? ඉල්ලා ඇති ඉඩම් කොටස තුංගල්තොට කඳු වැටි හා ගොඩිගමුව කන්දට මායිම් වූ තනිතලා භූමියකි. ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ පෝෂණය කරන ගල පෝෂක ප්‍රදේශය ඉල්ලා ඇති භූමිය පුරාම විහිදී පවතින අතර එම ජලය පෝෂණය කර ප්‍රධාන ගංගාවන ගලය පෝෂණය කරන දහමොල්ලොය මහවැල කඳුර සීතල කඳුරක වහල තැන්න කඳුර වැනි දිය කඳුරු රාශියක් සලකුණු කර ඉල්ලා තිබෙන ඉඩම හරහා ගලා බසි. එයින් සලකනු කර ඇති මෙම ඉඩම කොටස පාරිසරික සංවේදී කලාපයට අයත්ව පිහිටා ඇත. ඔන්න ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්තුමා මේ පරිසර විරෝධී ව්‍යාපෘතියක් කියලා කියන්නේ එයයි. ඉල්ලා ඇති ඉල්ලම ඉඩම කල්ලෝ ජාතික වනෝද්‍යානයේ ස්වාරක්ෂක කලාපයට මායිම පිහිට ඇත. තමුන්නාසල දැන් රිදීමාලිය දෙහිගමට යන ගමන් මේ මැදගමත් මඩුල්ලෙත් මඩුල්ලෙත් මැදගමත් බිබිලෙත් ඒ මේ කියන ප්‍රදේශවල තමයි ගොවිතැන් කරන්න ගොවින්ගේ ඉඩම් ටික ඉඩම්වලම බගා කරන්න හදන්නේ. ඒ රක්ෂිත ප්‍රදේශයට සංවේදී කලාපයට තමයි මෙන්නේ. අවශේෂ කලා ඉඩම් ටිකට තමයි එන්නේ. අනවසරෙන් වගා කරන ගොවීන්ට ඉඩම් දෙනවයි කියලා මහවැලි කලාපෙන් කියන්නේ මොකද්ද? මෙච්චර කාර්යයක් 1948 ඉඳන් මේ ගම්බිම්වල වගා කරපු ගොවියන්ට ඉඩම් ටික ලැබිලා තිබුණේ නැහැ. ඒක මේ රටේ ඉතිහාසයේ තිබුණු දේශපාලන ප්‍රශ්නයක් හා ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තිය පිළිබඳ ගැටලුවක්. ඒ ගොවීන් වගා කරේ අනවසරෙන් තමයි හේන කැපුවේ, හේන කෙටුවේ, ඒ අලකොල ටික වැව්වේ, බඩිරිඟු ටික වැව්වේ, තල ටික වැව්වේ, මිනේරි ටික වැව්වේ. හැබැයි ඒක ඉතිහාසයේ පුරාම රජ්ජුරුව තමයි අවස්ථාව දුන්නේ ඒ ගොවි බිම්වල ඉඳගෙන හේන් ගොවිතැන් කරන්න, කුඹුරු ගොවිතැන් කරන්න. නමුත් හේනට විනාශ කරේ නැහැ. ඒ හේන ආරක්ෂා කරා, මහවනේ ආරක්ෂා කරා, මහගස් ටික ආරක්ෂා කරා, ඇලදොල ගංගා ටික අපේ පරිසර වේදීන් ඒ ගම්වල හිටපු ගම් නායකයෝ ආරක්ෂා කරා. මේ කියන්නේ මොකක්ද? ඒ කියන ඉඩම් ටික උඹලාට දෙන්නම්, උඹලාට දෙන්නම්. 48 ඉඳන් දුන්නේ නැති ඉඩම් ටික දැන් මොකද මේ කැහුත්ත උණු වෙලා තියෙන්නේ? මේ ඉඩම් ටික දෙන්න. ඒක උණු වෙලා තියෙන වෙන මොකක්වත් නෙවෙයි. මේ බහුජාතික සමාගම් යට සතුටු කරන්නයි තමයි ඒ ව්‍යාපෘති ටික 10000 දෙන්නම් කියලා කියන්නේ, ගොවීන්ට දෙන්නම් කියලා කියන්නේ. ඒ 10000 දෙනකොට කියනවා හෙක්ටයාර් දෙකහමාරක් දෙනකොට රතනහාමුදුරුවනේ දෙකහමාරක් දෙනකොට දෙකක උක්වවන්නේ කියලා. අන්න ඒක තමයි අපි කියන්නේ, මේ ගොවියා හිර කරන උක්වගාවට පැල්ලත්තේ හිඟුරානේ කන්තලේ සෙවණගලයි කරෙත් ඕක තමයි. අද කන්තලේ අක්කර 25000ක් තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? කන්තලේ අක්කර 25000 උක්ව වෙන්නේ නැහැ. කන්තලේ අද වතුර ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, ඒ වතුර ප්‍රශ්නට යෝජිත විසඳුම තමයි කළුගඟ ව්‍යාපෘතිය ආරම්භ කරන එක. අන්න යන්න පුළුවන් කළුගඟ ව්‍යාපෘතියෙන් යෝධයලා නිර්මාණය කළ යෝධ වේල්ල හදලා, යෝධ මොකද කළුගඟ වේල්ල හදලා, ඒ කළුගඟ වේල්ලෙන් වතුරෙන් දෙන්න පුළුවන් කන්තලේට වතුර දීලා සීනි හදන්න පුළුවන්, උක් හදන්න පුළුවන්. ෆැක්ටරියේ තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, පහසුකම් තියෙනවා, නිලධාරීන් ඉන්නවා. අන්න මිනිස්සු ඉන්නවා, උක්කු වවපු පළපුරුදු ගොවියෝ ටික ඉන්නවා. ඒකට එතනට යන්න පුළුවන්. ඒක කරන්නේ නැහැ, අත ගහන්නේ නැහැ. හිඟුරානේ තියෙනවා, තවම මෙරි මෙරි වැටි වැටි තියෙනවා. අක්කර 25000ක් එතනක් තියෙනවා. සෙවණගලත් අක්කර 25000ක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ පැල්ලත්ෙත් අක්කර 25000ක් තියෙනවා. පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ රාජ්‍ය සමාගම් බවට පත් කරලා මේවයේ ලාභාංශ තොයලා ගොවියන්ටත් බෙදුවා. හැබැයි මේ ආණ්ඩුව දැන් පහුසුගිය අයවෙන් රවි කරුණානායක ගැන ආපු අයවෙන් මොකද්ද කියන්නේ? ඒ අයවෙන් කියලා තියෙනවා විකිණෙන ආයතන ලැයිස්තුවට මහජන බැංකුව, ලංකා බැංකුව, ඉතිරි කිරීම් බැංකුව, වෝටර්ස් ඒජ් එක්කම සෙවණගලත් පැල්ලත්තත් විකුණන්න ලැයිස්තුගත කරලා තියෙන ලක්ෂ්මන් සෙනවිරත්න මන්ත්‍රීතුමනි. ලාභාංශත් හෙව්වනම්, ලාභෙත් හෙව්වනම් මොකටද විකුණන්නේ? අපි කියන්නේ පළමුවෙන් මේ රටට සීනිය අවශ්‍යතාවය, මේ රටට ගේන ආනයනික ආහාර භාණ්ඩ අතර, ආනයනික ආහාර භාණ්ඩ අතර වැඩිම පංගුව තියෙන සීනි වලට තමයි. මෙට්‍රික් මෙට්‍රික් ටොන් වසරකට යනවා, මෙට්‍රික් ටොන් සීනි වලට යනවා 612.4ක් ආසන්න වශයෙන් 2015 මහ බැංකු වාර්තා අනුව. නමුත් ඇත්තම දේ මොකද්ද? සම්පූර්ණයෙන් මේ රටේ මෙට්‍රික් ටොන් ඔය අපේ රටේ උපපර්යේෂණ ආයතන වලින් හොයාගත්ත තොරතුරු අනුව තවමත් තියෙන්නේ අක්කරයක වැවෙන්නේ මෙට්‍රික් ටොන් 80යි. නමුත් ඉන්දියාවේ, බ්‍රසීලයේ, වියට්නාමයේ, චීනයේ වගේ රටවල අලුතින් උක් ප්‍රභේද හඳුන්වා දීලා විද්‍යාත්මක සැලසුම් කරන්නේ තිබිලා කලමනාකරණ ඉතා ඉහළ තැනට ගෙනල්ලා ජලපහසුකම් ටික දීලා වාරි ක්ෂේත්‍රයේ දියුණු කරලා අක්කරයකින් මෙට්‍රික් ටොන් 120ත් 100ටත් වැඩිය යනවා. අන්න ඒ නිසා අපි කියන්නේ අක්කර ලක්ෂයක් විවෘත කරලා තියෙනවා මේ රටේ සීනි කර්මාන්තය සඳහා. ඉතිහාසයේ පුරාම සීනි කර්මාන්තය සඳහා ලක්ෂයක් වෙන් කරලා තියෙනවා. ඒ ලක්ෂය මෙට්‍රික් ටොන් 100 මෙට්‍රික් ටොන් අක්කරයකින් 100ත් 120ත් අතරට ගේන්න ජාතික වැඩපිළිවෙලක් හදන්න ලක්ෂ්මන් සෙනවිරත්න මන්ත්‍රීතුමනි. අන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට කියන්නේ ජාතික ප්‍රතිපත්ති හදන්න කියලා. අපි එතකොට එකගයි. අන්න ඒකට එකගයි මේ රටේ සීනි නිෂ්පාදනය වෙන කර්මාන්තශාලා හතර දිනු කරනවට. සෙවණගල කර්මාන්තශාලාවේ උක්පවන මිනිසුන්ගේ කතාව කිව්වනේ අනුරුද්ධ දිසානායක මන්තුමා අතට ඇවිල්ලා තිබුණා ගොවීන්ගේ තොරතුරු වගේක්. ඒවා සාධාරණ ප්‍රශ්න. අද පැල්ලත්තේ තියෙන්නේ ඇයි අවුරුද්දේ කන්න දෙක කපලා උක් ටික දුන්නාට පස්සේ අතිනුත් රුපියල් 10000ක් 15000ක් සමාගමට ණය වෙන තත්ත්වයයි උක් ගොවියාගේ තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ වැඩිම පර්යේෂණ කරලා අලුතින් උප්‍රභේද දීලා ඒ උප්‍රභේද හරහා ඒ ගොවියාට වගා කරන්න පුළුවන් ඉඩම් ටිකේ අවශ්‍ය උපරිම සහාය රජයට දුන්නොත් අනිවාර්යෙන් මේ මේ රටේ සීනි නිෂ් අවශ්‍යතාවයේ සම්පූර්ණ මේ ෆැක්ටරි හතරෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් ෆැක්ටරි හතරෙන් පුළුවන් දැන් තියෙන 10.5 අවශ්‍ය සීනි නිෂ්පාදනය වෙන්නේ දැනට කන්තරේ සම්පූර්ණයෙන්ම යොදා ගන්නේ නැහැ භූමියෙන් 40%ක් දැනට භාවිතා කරන්නේ නැහැ මේ රටේ ඉඩම් වලින් අක්කර ලක්ෂයෙන් භූමියෙන් 40%ක් රතනහාමුදුරුවනේ තවම යොදවන්නේ නැහැ ඔබ වහන්සේලාගේ කටහඬ අවදි කරන්න ඕනේ කියන්නේ ඒකයි ඒකයි අපි කියන්නේ නිහඬව නොසිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිකම් අරගෙන මේ ආණ්ඩුවේ ජාතික ආණ්ඩුවේ ඉන්න ඔබලාට කියන්නේ අන්න හඬ අවදි කරන්න මේ රටේ ජාතික ආර්ථිකයේ පංගුවට වැඩිම සීල් නිෂ්පාදනය කරන්න පුළුවන් මේ කර්මාන්ත ශාලා හතර දිනු කරන්න වැඩපිළිලක් හදන්න ඒක කරන්නේ නැතුව මොකක්වත් කරලා වැඩක් වෙන්නේ නැහැ තවමත් 125ක් යොදා ගන්නේ නැහැ කන්තලේ සම්පූර්ණයෙන්ම යොදා ගන්නේ නැහැ අක්කර ලක්ෂයක් යොදවලා තියෙන ඉඩම් ටික ඒනු 140ක් පමණයි යොදාගෙන තියෙන්නේ සීනි මෙට්‍රික් ටොන් මේ වෙනකොට අපිට 105ක් 106ක් ලංකාවට ගෙනෙනවා හැබැයි ඒයින් 130ක් 20ක් 30ක් අතර සීනි වෙනුවට විශාල ප්‍රමාණයක් එන සීනි වලින් යොදවගන්නේ මූලාසනාර උඩ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි නීති විරෝධී මත්පැන් වලට තමයි ගොඩාක් එන සීනි වලින් යොදවගන්නේ එනිසා මේ රටේ සීනි අවශ්‍යතාව නිෂ්පාදනය කරන්න පුළුවන් 10.5ට හැදෙන සීනි ටික එදා 1990 ගණන් වල මේ රටේ ඉතිහාස සීනි කර්මාන්තයේ දියුණු තැනකට තිබුණා අපි දියුණු තැනක තිබුණා අපි කියන්නේ එදා රොබර්ට් බ්‍රවුන් රික්ලා කරපු දේ අද මෙදා රොබර්ට් බ්‍රවුන් රික්ලා කරන්න එපා එදා රොබර්ට් බ්‍රවුන් රික්ලා සුදු ආණ්ඩුව ඇවිල්ලා ඩොයිලිට තමයි ඌව වෙල්ලස්ස මර්ධනය කරන්න දුන්නේ මම ඔබෙන් ඉල්ලනවා එදා රොබර්ට් බ්‍රවුන් රික්ලා කරපු දේ මේ ඌව වෙල්ලස්සට වින කටින මේ ව්‍යාපෘතියන වෙලාවේ ඩොයිලිගේ භූමිකාව ඔබතුමාලා කරන්න යන්න එපා ඩොයිලිගේ භූමිකාව කරන්න යන්න එපා ඒ ජනතා විරෝධී අරගලයට ඇහුම්කන් දෙන්න ඒ ජනතා සටනට ඇහුම්කන් දෙන්න ඒ විතරක් නෙවෙයි මංගාව තියෙනවා මේ ඉල්ලන ඉඩම පිළිබඳව වන සංරක්ෂණ නිලධාරීන් කියපු කාරණා මොකද්ද කිව්වේ එදා වන සංරක්ෂණ නිලධාරීන් කිව්වේ මොකද්ද යෝජිත බිම් කොටසේ බිබිල පදියතලාව ප්‍රධාන මාර්ගයට ආසන්නව ඇති මායිමට සමාන්තරව මාදුරුවේ නැමැති බහුවාර්ෂික ජල මාර්ගයක් පවතින අතර
කරු වන්දිරතුමා විනාඩි 5ක් තියෙනවා
කියද
විනාඩි 5යි
මට මේ තවත් අපේ ඒකාබද්ධ විපක්ෂයේ අපේ මන්ත්‍රීවරු ඉන්න ඒ තුමාලගේ කාලේ මට උපරිම වෙලාව දෙන්න
කවුරුත් ඉන්නවද
අපේ තේනුකු විධානක මන්ත්‍රීතුමා මෙතුමගේ අපේ විමල විරිදි සානක මන්ත්‍රීතුමාගේ
හරි
එතකොට යෝජිත බිම් කොටස පිළිබඳ මම මේ කියන්නේ මේ යෝජිත බිම් කොටසේ මොකද්ද කියන්නේ එදා දිසාව නිලධාරීන් බදුල දිස්ත්‍රික්කයේ කිව්වා මේ යෝජිත බිම් කොටස තුළ මීගහ කඳුර නැවති තරමක විශාල ජල මාර්ගයක් තියෙනවා ඊට අමතර කුඩා ස්වභාවික ජල මාර්ග කිහිපයක් දක්නට ලැබෙනවා ඒ සියල්ල ඉහත මාදුරුවේ පෝෂණය කරන අතර ඒ අනුව මේ ප්‍රදේශයේ මාදුරුවේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ බව නිගමනය කර හැකි එසේම යෝජිත බිම් කොටසේ කෙළවරක උලුල්ල වැල් ඉහළ යනුවෙන් කුඩා කඳු වැටි දෙකක් තිබෙන අතර උලුල්ලේ කන්දෙන් පෝෂණය වන ඇල්ලේ කඳු උපයෝග කරන ඇල්ලේ වැව යනුවෙන් ගොවිතැන් කටු සඳහා ජලය ලබා ගැනීමට කුඩා වැවක් ඉදිකර ඇති බවත් වල් ඉහළ කන්දෙන් මීගහ කෙන්දර එකතුව මාදුරුවේ පෝෂණය කරබනව නිරීක්ෂණය විය මේ සමාගම එක පැත්තකින් කියනවා මාදුරුවේ ජලය ගන්නෙ නෑ කියලා. නමුත් දිසාව නිලධාරී කියනවා මේ මාදුරුවෙන් පෝෂණය වෙන වතුර ටික තමයි මේ ප්‍රදේශවල මේ ගලා වසින්නේ කියලා. එසේම යෝජිත බිම් කොටස මීගහ කඳුර හා ඇල්ලේ කඳුර අතර ප්‍රදේශයේ පුරා හෙක්ටයාර 80ක් පමණ බිම් කොටසක ස්වභාවික වර්ධනය වුණු උණශාක ප්‍රජාවක් පවතින බව නිරීක්ෂණය වූ අතර ඒ මෙරහටේ ඇති එම වර්ගයේ එකම ස්වභාවික උණශාක ප්‍රජාව විය හැකි. අනේ පරිසර ශක්්‍යතා අධ්‍යන වාර්තාවේ සමාගම කියලා තියෙනවා ඊයේ පත්තරේ මේ කටු උණශාක ප්‍රජාව ලෝකේ හැමතැනමත් තියෙනවා ලංකාවේ හැමතැනකමත් තියෙනවායි කියලා. දැන් මේ කියන්නේ මොකද්ද? බදුල්ල දිසාවන නිලධාරි පාලකුමර මහත්තයා එදා කියනවා මේ කටු උණ ප්‍රජාව මේ ස්වභාවික උණ ප්‍රජාව තියෙන්නේ ලංකාවෙම එතන විතරයි කියලා. එහෙම කියන ගමන් ඊටත් වඩා එහා ගිහිල්ලා පරිසර වාර්තා හදලා තියෙනවා. ඒ නිසා අපි අහන්නේ මේ පරිසර විද්‍යාත්මක කැගෙන් වාර්තා කරනකොට එදා වන සංරක්ෂණ නිලධාරීන් කියපු කාරණා ගැන කිව්වේ නැද්ද? බැලුවේ නැද්ද? පුරාවිද්‍යා සමීක්ෂණ හරියට කරේ නැද්ද? බ්‍රෝහියර්ගෙන් පස්සේ ඒ ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක සමීක්ෂණ හරියට සිදු වෙලා නැහැ. Mahiyangane Pradesh Pura Vidyatma Samikshane Vela Tiyenawa. Bibila Pradesh Pura Vidyatma Samikshane Vela Tiyenawa. Namuth me bima kiyanne Moolasana Arudha Niyojya Karaka Sabha Sabhapathitumani Gamunu Rajatuma Aitihasika Elarat Ekka E Aitihasika Satana Kirimata me Mahavali Gangtoten Ethera Vela මේ මහියංගනේ නාගදීපේ හරහා මහියංගනේ මහා විහාරේ හරහා මේ හරහා තමයි බිබිල මැදගම අයිවල සේනාපති හරහා රිදීමාලියද්ද මහියංගනේ හරහා තමයි සේනානායක සම ඒ ප්‍රදේශවල හරහා තමයි ගැමුණු රජතුමාගේ ඓතිහාසික ගමන තිබුණේ ඒ විතරක් නෙවෙයි සද්ධාතිස්ස කුමාරයා ඌව වෙල්ලස්ස සශ්‍රීක කරලා දීගවාපි දක්කා සශ්‍රීක කර භූමිය ඒ නිසා මේ ප්‍රදේශය කියන්නේ පුරා විද්‍යාත්මක ඓතිහාසික භූමියක් බලන බලන තන පුරා විද්‍යාත්මක කැණීම් කරොත් අනිවාර්යෙන් පුරා විද්‍යාත්ම ඓතිහාසික විද්‍යාත්මක කාරණා අහුවෙන තන ඒ නිසා මේ ඉතිහාසය යටපත් වෙන මෙවැනි ව්‍යාපෘති ගේන එක අපි පරිසර විද්‍යාත්මකව අපි සොයා බලන්න ඕනි පුරා විද්‍යාත්මක සමීක්ෂණය කරලා බලන්න ඕනි නිවැරදි තක්සේරුවක් කරන්න ඕනි නිවැරදි විද්‍යාත්මක ගැනීමක් කරන්න ඕනි සමාගම් වලට විතරක් මන්ත්‍රීතුමනි සමාගම් වලට විතරක් මේ වැඩේ බාර දෙන්න එපා ඒ අයට විතරක් බාර දෙන්න එපා වන සංරක්ෂණ නිලධාරීන් කියන දේ අහන්න පරිසර අධිකාරිය කියලා තියෙන දේ අහන්න පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සභාව සමීක්ෂණයක් කරන්න විද්‍යාත්මක ඇගයීමක් කරන්න මහවැලි අධිකාරියෙන් හොයා බලන්න මේ පෝෂක ප්‍රදේශ වලට මේ මහා උක්කර්මාන්තය ආවොත් මාදුරුවේට මොකද වෙන්නේ ඒ විතරක් නෙමෙයි පදියතලාව මහාවයේ ආරම්භ කරපු රඹකැන් ඔයෙට මොකද වෙන්නේ ගලවයෙන් බල ගලාවසින මහා සේනානායක සමුද්‍රයට මොකද වෙන්නේ ඒ විතරක් නෙමෙයි නාගදීපයට මොකද වෙන්නේ බුලත හදපු සොරබර වැවට මොකද වෙන්නේ ඒවා වාරි මාර්ග විශේෂඥවරුන්ගෙන් හොයා බලලා සමීක්ෂණය කරලා මෙවැනි ව්‍යාපෘති වලට අත ගන්න වෙල්ලස්සේ නැවත වනාන්තරයක් අපිට හම්බෙන්නේ නැහැ නිල්ගල කියන්නේ බුද්ධදාස රජතුමා හදපු වනය එදා ආදම් බ්‍රෝහි එදා රොබර්ට් බ්‍රවුන්රිගේ ආණ්ඩුව එනකොට රොබර්ට් බ්‍රවුන්රිගේ ආණ්ඩුව යටතේ කිව්වේ එක්තරා මේ වනාන්තර පිළිබඳ වාරි මාර්ග පිළිබඳව අධීක්ෂණය කරපු එක්තරා විශේෂඥයෙක් කිව්වේ එදා සුදු ආණ්ඩුව යටතේ කිව්වේ මේක ආදම්ගේ උයන කියලා ඔබ දන්නවා විජිත මොනසොයිසා මැතිතුමනි මුල්ලේගම රාලාහාමි මහත්තයා එක්තරා කාලයකට කලින් එතුමා මිය ගියා මුල්ලේගම රාලාහාමි කියන්නේ බිබිල නිල්ගලට එහා පැත්තේ වැඩිම දොඩන් ටික වවපු ගොවි මහතා එදා බිබිලේ හිටියා ජෙනරල් හෝටලේ කියලා ජෙනරල් හෝටලේ මුදලාලි අයිතිකරුවා හිටියේ බිබිල යල්කුඹුරේ මගේ උපදුන ගමේ මොකද මම මේක විජේ මුනිසොයිසා මැතිතුමාට කියන්නේ මගේ තාත්තත් ඔබත් එක වෙලාවක එකට දේශපාලනය කරපු කෙනෙක් බිබිල කොටගම මැද බලබණ්ඩේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක වෙලාවක වගකීම දරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගුරු යූනියන් එකේ නායකයෙක් හැටියටත් 80 ගුරු වර්ජණයෙන් වැඩ තහනම් කරපු ගුරුවරයෙක් හැටියටත් වැඩ කරපු ඒ තාත්තගේ පුතා මේ කතා කරලා මේ කියන්නේ ඒ නිසා අපි කියනවා එනිසා අපි කියනවා මේ බිබිලට එන මේ ව්‍යසනය නවත්තන්න ඕනේ කියලා අපි කියන්නේ ඒකයි හරින් ප්‍රාන්තු මහත්තයාට කියන්න ඕනේ එක කාරණාවක් එතුමා මේ නැවෙන් බහැලා බදුල්ලට ආවට නැවෙන් බහැලා තේනක විදානගමල කියන්නේ මේ නිජ භූමිය කරගත්ත මිනිස්සු විජිත බේරුගඩ කියන්නේ බිබිල නිජ භූමිය කරගත්ත මිනිස්සු විමලවරි දිසානායකයා නැගෙනහිර පත්තුවේ බින්තන්නේ භූමිය කරගත ජන්මේ ලාභයේ මිනිස්සු උදේ සාන්තලා කියන්නේ බිබිලේ ජන්මේ ලාභ මිනිස්සු කොහෙන්වත් ආදේශ කරපු මිනිස්සු නෙවෙයි කොහෙන්වත් ආනයනය කරපු මිනිස්සු නෙවෙයි ඒ නිසා අපි මේ වෙලාවේ කියනවා සමන්ත විද්‍යාරත්නත් කියන්නේ රිදීමාලියද්දි උපන්න කෙනෙක් සමන්ත විද්‍යාරත්නත් එක්ක මට දේශපාලන ප්‍රශ්න තියෙන්න පුළුවන් හැබැයි සමන්ත විද්‍යාරත්නට මේ ඇහෙන මානේ කියන්න ඕනේ සමන්ත විද්‍යාරත්න මේ එදත් ඉඳපු සටනේද අපි එදත් හිටියා සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමනි එදා සමන්ත විද්‍යාරත්න ගෙනියන සටනේදී පාර්ලිමේන්තුවේ මේක හඳනගෙනකොට එදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හැටියට අපි හැමෝම හිටියා දේශපාලන පක්ෂ ભેදෙන් තොරව මම එකක් කියන්න ඕන කුහකත්වෙන් තොරව සමන්ත එදත් හිටියේ සටනේ එදත් උදේශාන්ත හිටියා අදත් උදේශාන්ත ඉන්නවා එදත් සමන්ත හිටියා අදත් සමන්ත ඉන්නවා ඉන්නේ සමන්තට කියන්න ඕනි සමන්ත ඉන්නේ නැති සටන් වලටත් අපි නායකත්වය දෙනවා සමන්ත විද්‍යාරත්න රට බෙදෙන ව්‍යවස්ථාව ගේනකොට සමන්තලාගේ කටහඬ ඇන්නේ නැහැ. ඊළම්වාදී සිහින ඒ පැත්තේ නැගෙනකොට ඒකට සමන්තලාගේ කටහඬ නැගෙන්නේ නැහැ. ජිනීව වලින් අර්බුද එනකොට අධිරාජ්‍යවාදී සපත්තුවට මේ රට යටත් වෙන සැලසුම් එනකොට එදා ඉන්දියන් ව්‍යාප්තවාදීර කතා කරපු ජනතා විමුක්ති පෙරමුණේ හඬ නැගෙන්නේ නැහැ. හැබැයි මිත්‍රවරුනි අපි කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණටත් මේ යෝජනාවේදී මේ ඌව වෙල්ලස සටන් කරන ඌව වෙල්ලස විනාශ ක්‍රමේ ව්‍යාපෘතිය ගේන වෙලාවේදී අත් දෙක උස්සලාම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එක දේශපාලන වේදිකාවක ඉඳන් මේ සටන කරන්න උදේසාන්තල ලෑස්ති කියනක අපි මේ වෙලාවේ කියන්න ඕනි. ඒ නිසා තමයි ඌව වෙල්ලස බින්තන්න පළාත වෙනුවෙන් ගොවිබිම් සුරකින්න ජනතා ව්‍යාපාරයක් හැදුවේ. ගොවිබිම් සුරකින්න ජනතා ව්‍යාපාරයක් හැදුවේ. ඒ නිසා අපි කියන්න ඕනි. ඒ නිසා අපි කියන්න ඕනි මේ දිසා මේ දිසා වනිල්දාරි මහතුන් කියපු කාරණා ගැන හොයන්න. ඒ විතරක් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන ආර්ථික දත්ත අනුවත් මේ රටේ ආර්ථිකයට සීනි නිෂ්පාදනය කරන්න පුළුවන් අක්කර ලක්ෂයක් තියෙන මේ මේ උක්කර්මාන්තය සඳහා වෙන් කරපු භූමියේ ඇයි අක්කර ලක්ෂයේ උප්පවන්නේ නැත්තේ? මෙට්‍රික් ටොන් එකක් අක්කරයකින් 80 මෙට්‍රික් ටොන් 80යි 80යි නිෂ්පාදනය වෙන්නේ අපේ රටේ උක්කර්මාන්තේ. උක්පර්යේෂණ ආයතන කඩා වැටිලා උක්පර්යේෂණ ආයතන අකලුතින් උප්‍රභේද හොයාගෙන නැහැ. අලුතින් විද්‍යාත්මක ඇගැහිමක් නැහැ. යටිතල පහසුකම් නැහැ. විජිත මොණි සොයිසා මැතිතුමනි, සුමේදා ජයසේන මැතිතුමනි, ලක්ෂ්මන් සෙනවිරත්න මන්ත්‍රීතුමනි, ඌව වෙල්ලස්සේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමනි, ඌව වෙල්ලස්සේ නිමල් සිරිපාන මන්ත්‍රීතුමනි, එතුමාලාගෙන් අහන්න ඕනේ ඌව වෙල්ලස්ස අපේ කාගේ භූමිය? එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ඌව වෙල්ලස්ස දුප්පත්ම පළාත වෙලා තිබුණු ඌව පළාත ලංකාවේ දුප්පත්ම පළාතෙන් නිදහස් කරගන්න එදා අපිට පුළුවන් වුණා. ඔබතුමාලා ඔක්කොමලා එදා හිටියා. දුප්පත්කම ඉදා හිනිමෙත්තේ තිබුණ රිදී මාලියක්ද ලංකාවේ 20 වෙනි ස්ථානට ගියේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ කාලේ. ඒ විතරක් නෙවෙයි සියමලාණ්ඩුව දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වුණු ඒ පළාත ඒක වෙනස් වෙලා අද 20 වෙනි 30 වෙනි ස්ථානෙට දර්ශකවල ගිහිලා තියෙන්නේ. ඒ පළාත ග්‍රාමීය යටිදැල පහසුකම් දුන්න නිසා, දුප්පත්කම නැති කරන්න අවශ්‍ය ව්‍යාපෘති ගිය නිසා, පාරවල් මංමාමත් පාරවල් බෝක්කු ඇලවල් ඇලදොලවල් වැව්වම් ටික හැදිච්ච නිසා අපේ ගොවි බිම්මල කුරක් ටික කුරක්කන් ටික මිනේරි ටික තල ටික වී ටික හාල් ටික නිෂ්පාදනය වුණේ වැඩි මස් වැන්න තිබුණේ එදා 2015 අවුරුද්ද වෙනකොට. ඒ තිබුණු ප්‍රතිඵල උපරිම ගේන්න තියෙන වෙලාවක තමයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ ජාතික ආණ්ඩුව කියන ක්‍රියාවලියට මේ රට ප්‍රපාතයට වැටුනේ. අද මොකද වෙලා තියෙන්නේ? නැවතත් ඌව වෙල්ලස්සේ මහා නියගයකට ගොදුරු වෙලා ඌව වෙල්ලස්සේ කුඹුරු වලින් අස්වද්දන ඒ බිම් ටික වී නිෂ්පාදනය සිද්ධ වෙන්නේ නැහැ. යලමහ දෙකන්න වතුර තිබෙන්නේ නැහැ. පහුගිය නියගයෙන් මොකද වුනේ? ඒ කුඹුරු වල වගා කරන ගොවි බිම් වල කුඹුරු අස්වැන්න වී අස්වැන්න නිෂ්පාදනය ඉහළට ගියේ නැහැ. පොහොර සහනාධාරයෙන් බැටකනවා, රබර් ගොවියා ඒ සහනාධාරයෙන් බැටකනවා. ඒ ප්‍රදේශවල අද ටිකක් වැවෙනවා. මොකද්ද? යලමහ දෙකන්නේ අතරේ අහස් දියෙන් වවනවා. ලක්ෂ්මන් සෙනවිරත්න මන්ත්‍රීතුමනේ ඔබතුමාලාගේ ගමේ බඩේරුඟු වවනවා, සියමලාණ්ඩුවේ බඩේරුඟු වවනවා. උක්කොලින් විනාශ වුණු අපේ ගොවි බිම්වල දැන් අනේ බඩේරුඟු කරලෙන් නිෂ්පාදනය කරන ආදායමෙන් යම්තරමං ආර්ථිකයේ ගැට ගහගෙන අපේ මිනිස්සු ඉන්නේ. අපි දැක්කා මහ බැංකු වාර්තා එනකොට අපේ රට තවම ගේනවා මිරිස් ටික ගේනවා, ලුණු ටික ගේනවා, පරිප්පු ටික ගේනවා. පරිප්පු නම් අපේ රටේ හදන්න බෑනේ. ඒත් මුංගට අපිට ගේනවා, තවම මෑ ගේනවා, කඩල ගේනවා, කුරක්කන් ගේනවා, අඩේ අපිට තවම කුළුබඩු ගේනවා. මේ පළාත් කියන්නේ මේ හැමදේම නිෂ්පාදනය කරන්න පුළුවන් පළාත්. මොනරාගල දිස්ත්‍රික්කේ විතරක් නෙවෙයි, අම්පාර දිස්ත්‍රික්කේ විමල විර දිසානාගමන්තුමා කියන ගමත් ඒකයි. විමල දීර දිසානාගමන්තුමා ඉන්න ප්‍රදේශයේ මේ ඉන්නේ උග්ගොවියක් හිඟුරාණේ. එතුමා කියයි හිඟුරාණේ උග්ගොවියන්ට වෙලා තියෙන විතන්තෑසිය. ඒ විතරක් නෙවෙයි, තේනුක විදානගමල දන්නවා. තේනක විධානගමල දන්නවා ගොවියන්ගේ තියෙන ගැටලු. ඒ විතරක් නෙවෙයි, විජිත බේරුගොඩලා දන්නවා ඒ ප්‍රදේශයේ ඉන්න ගොවියන්ගේ ගැටලු. සෙවනගල පැල්ලත්තේ කියන්නේ අලි මිනිස් ගැටුමට ලක් වෙලා තියෙන ප්‍රදේශයක්. අපි ඇහුවා ડોક્ટર ජයන්ත අතපත්තු මහත්තයාගෙන් ලංකාවේ අලි මිනිස් ගැටුමට ලක් වෙන ප්‍රදේශවල වැඩිම අලි මිනිස් ඝාතන සිදුවන්නේ, අලින් ඝාතනය වෙන්නේ, මිනිස්සු මිය දැන්නේ කොහෙද? හඳපානාගල, උඩවලවේ, තනමල්ලිල, බෙරලිහෙල. ඒ විතරක් නෙමේ, බිබිලේ මැදගමේ හිඟුරාණේ කන්තලේ තමයි අලියා ගහලා මැරෙන්නේ. ඒ අලියා ගහලා මැරෙන එක එනවා පුවක්පැලේට. පුවක්පැලේ කියන්නේ ගරු මූලාසනාරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, පුවක්පැලේ කියන්නේ මේ ඇකිරියම් කූර වන බීට්ටුවේ තියෙන තැනක්. ඇකිරියම් කූර වන බීට්ටුවේ තියෙන මේ ස්ථානය ගල ඔයත් නිල් ගලත් මාදුරු ඔයත් තියෙන අලිමංකඩ. මේ අලිමංකඩට තමයි මේ සීනි ව්‍යාපෘති එන්නේ. ජයන්ත අතපත්තු මහත්තයා කියනවා, ඒ ડોක්ටර් කියනවා, වෛද්‍යතුමා කියනවා, අදත් උඩවලවේ, අදත් හඳපානාගල වනජීවී අමාත්‍යතුමේනේ, ඔබතුමිය දන්නවා තවමත් හඳපානාගල ප්‍රශ්න විසඳ ගන්න බෑ. අලි මිනිස් ගැටුම තවම අපිට විසඳ ගන්න බෑ. තවමත් විදුලි වැටවල් ගහලා විසඳ ගන්න බෑ. ඒ අලි මිනිස් ගැටුමට ලක් වෙලා තියෙන වැඩිම ප්‍රමාණය බ්‍රොක්වල, තනමල්ලිල, ඒ ප්‍රදේශවල. ඔබතුමිත් එක්ක මට වාදයක් නැහැ. ඔව්, තනමල්ලිල මේ ප්‍රදේශවල වෙලා තියෙන්නේ උක්කර්මාන්තයේ විසින් උග්ගහේ පැණි රස විසින් අලියා ගම්වැදිලා කඩා වැදිලා ඒ ප්‍රදේශවල අලි මිනිස් කැටුම් වලක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් එහෙම මේ ප්‍රදේශයේ මොකද වෙන්නේ? මාදුරුවේ ප්‍රදේශයේ ඉන්න අලි ටිකේයි බිබිලට, මාදුරුවේ ප්‍රදේශයේ ඉන්න මලි ටිකේයි පදිය තලාව නගරයට, මාදුරුවේ රක්ෂිතයේ ඉන්න අලි ටිකේයි ගල්ඔය නිල්ගලේ ඉන්න ටිකේයි බිබිලට, ඒ විතරක් නෙවෙයි මහා ඔයට පදිය තලාවට රඹ කැන් ඔය ජලාශයේ වතුර ටික හිඳී යයි. ඒ විතරක් නෙවෙයි මාදුරුවේ ජලාශයේ වතුර ටික හිඳී යයි. රන්දෙනි ඒ විතරක් නෙවෙයි නාගදීපේ වැවේ තියෙන ඉහත්තාවේ උක්වැව්වට පස්සේ නාගදීපේ වැටෙන වතුර ටික අඩු වෙලා යයි. බුලත හැතුපු සොරබර වැවේ උහත්තාවේ උක්ටික වැව්වාම අක්කර 62500 උක්ටික වැව්වාම මොකද වෙන්නේ? සොරබර වැව්ව බුලත හදපු සොරබර වැවෙහි යයි. ඒ නිසා මේ ඓතිහාසික විනාශයට වග කියන්න ඕනද? අපි අහනවා. ඒ නිසා තමයි අපි අහන්නේ. එදා රොබර්ට් බ්‍රවුන් රික් කරපු වැඩේ තමයි තමුන්නාසල කරන්නේ කියලා අපි කියන්නේ ඒකයි. රොබර්ට් බ්‍රවුන් රික් ඇවිල්ලා මොකද්ද කරේ? ඌව වෙල්ලස්සයටත් කරා. 815 කන්ද උඩරට ගිවිසුමෙන් යටත් කරා. ඌව වෙල්ලස්සට විතරක් නෙමෙයි මුළු රටේම රජෙක් අහිමි කරා. 2015 ජනවාරි යටත් කරේ ඒක නෙවෙයිද? 2015 රටේ ජනවාරි යටත් සුද්ධ වුණේ නේකදද? රටේ පාලකෙක් නැහැ. පාලක පැලන්තියක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. දර්ශනයක් නැහැ. වැඩපිළික්
නැහැ. සරස්වතී
යනගමනක සිදු වෙනවා.
එතුමාට විනාඩි 4යි
තියෙනවා. මම අවසන් කරනවා මූලාසන අරූප නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි. එවැනි ගමනකට මේ සේඳුනේ මොකද? එදා කැප්පටි එදා ශ්‍රී වික්‍රම රාජසිංහ එළවන්න වඩුග රජෙක් කියලා රාජසිංහ එළවන්න ඇහැල පොළට රජකම ආරම්භ දෙන්න ඉංග්‍රීසින් එක්ක එකතු ගතුනාගේ සමහර සිංහල උඩරටියෝ මෙදත් කරා මහින්ද රාජපක්ෂ එළවන්න දැන් ආර්ථිකයේ හමස් පෙට්ටියේ. ඒ නිසා තමයි ලංකාවේ ආර්ථිකය ඊටාම කඩා වැටිගෙන යන්නේ. මේ තියෙනවා ආර්ථික දත්ත තියෙනවා. ආර්ථික දත්ත අනුව මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ ආර්ථික දත්ත අනුව මහ බැංකු වාර්තා අනුව 104.5% මේ රටේ ඒක පුද්ගල ආදායම් බැහැලා, ජාතික ආර්ථික වැටිලා, ජාතික නිෂ්පාදනය කඩා වැටිලා. මේ පාර මහ බැංකු වාර්තා අනුව ඒ සියලුම වාර්තා අනුව අපිට පැහැදිලි රටට සිදු වෙලා තියෙන විපත මොකද්ද කියලා. එදා ඒ නිසා මම කියනවා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේ වෙලාවේ අවසන් කරනවා මේ සාකච්ඡාව. එදා රතු ඉන්දියානු නායක 854 දී ලියුමක් ඇව්වා. එදා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්‍රැන්ක්ලින් පියස් කියන ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට විජේමුනි සොයිසා මැතිතුමනි, ඔබතුමා මේ සාහිත්‍ය දන්නවා, පොතපත දන්නවා, බණපත දන්නවා, පිරිත්පත දන්නවා, රතන සූත්‍රය දන්නවා, මහා මංගල සූත්‍රය දන්නවා, මහා පරිනිබ්බාන සූත්‍රය දන්නවා. හැබැයි මේ රතු ඉන්දියානු නායකයා කතාවත් අහගන්න. එතුමා කියනවා නිල්ගල අහසත් පොළවේ උණුසුමත් නිල් අහසත් රතු ඉන්දියා නායකයා කියනවා.
ඒක මම අහලා තියෙනවා.
මට දෙන්න මම අවසන් කරනවා. මට දෙන්න නිල් අහසත් පොළවේ උණුසුමත් විකිනීම හෝ මිලදී ගැනීම සඳහා ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළඟේ බෑවුම් බව හෝ ජලයේ කාන්ති අපට අයිති නොවේ නම් ඒවා මිලදී කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත. අපගේ භූමිය මිලට ගැනීමට කැමැත්ත පළ කරමින් ඔබ කරන ඉල්ලීම අපට දරා ගන්නට නොහැක්කකි. අනේ මූලාසනාරූඪ නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, අපිට දරා ගන්න බෑ ඔබ විල්ලස්සේ පොදුණු පුතුන්. අපිට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දියදහර හුදු ජලය මොනව අපගේ මුතු මුත්තන්ගේ රුධිරයයි. ලක්ෂ්මන් සෙනිරත්න මන්ත්‍රීතුමනි, අපේ යන්නේ මීගහ පිටි රටේ රාළගේ රුධිරය ඕක යන්නේ. කැප්පටිපොළ රටේ රාළගේ රුධිරය යන්නේ. කොහොකුඹ රටේ රාළගේ රුධිරය යන්නේ මේ ගංගා ඇලදොල දහමල් ඔයේ ගල ඔයේ මාදුරු ඔයේ රඹකන් ඔයේ රන්දෙනි ගල රන් ටැඹේ මේ හැමතැනකම දුවන ඌව වෙල්ලස්සේ මුතුන් මිත්තන්ගේ රුධිරය. ඒ රුධිරය කියන්න වාගේ එදා සියටල් කියනවා. ඒ නිසා අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි ගංගාවෝ අපගේ සොහිරෝ විති. ඔහු අපගේ පිපාසී සංසිදුවති. අපගේ දරුවන් පෝෂණය කරවති. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. අපි කියනවා වෙල්ලස්සේ ජනතාව හැටියට අපේ සිරිත් විරිත් මේ රටේ පාලකයන්ට තවම තේරිලා නැහැ. මේ රටේ පාලකයන්ට තේරුණා නම් මේ පරිසර දිනයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොළොන්නරුවෙන් ඉපදුණු, පොළොන්නරි ගොවිපුතුගෙන් ඉපදුණු සරල සුගම නායකයෙක් කියලා කියන ජනාධිපතිගේ අතින් එහෙම දෙයක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කියනවා අපගේ දරුවන් පෝෂණය කරවති. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිමක් කඩක් තවත් බිමක් බිම් කඩකට වඩා වෙනස් නොවන බව අප දනිමු. භූමියේ තිබිය යුතු දේ පැහැරගෙන පලා යන ඔබගේ මිනිස්සු මේ භූමියට පිටස්තර වන්නාහ. පොළොව ඔවුන්ට සහෝදරයෙකු නො සතුරෙකි. භූමිය අත්පත් කර ගැනීමෙන් පසු ඔහු ඒ අමතක කොට තවත් නැවුම් බිම් යටත් කර ගනිමින් ඉදිරියට ඇදති. ඔවුන්ගේ කෑදරකම් විසින් මේ භූමියේ සාරය උරා බොනු ලැබීමෙන් පසු ඉතිරිවන්නේ හිස්කාන්තාරය පමණි. අපගේ සිරිත්විරිත් ඔබගේ සිරිත්විරිත් වඩා වෙනස් වන්නේය. මව්බිමට සිදුවන ඕනෑම දෙයක් හෝ නරකක් හෝ එය ජීවත් වෙන දරුවන්ට අතුරුම වන්නේය. අප දන්නා පරිදි මේ මහ පොළොවේ මිනිසාට අයිති නැත. ඒත් මිනිසා මහ පොළොවට අයත් වන්නේය. ඒ නිසා මා කියනවා ලක්ෂ්මන් සෙනවිරත්න මන්ත්‍රීතුමනි, අපිට මේ පොළොව අයිති වන්නේ නැහැ. විජේමුනි සොයිසා මැතිතුමනි, අපිට මේ පොළොව අයිති වන්නේ නැහැ. නිමල් සිරිපාල මැතිතුමනි, අපිට මේ පොළොව අයිති වන්නේ නැහැ. හරින් ප්‍රනාන්ද මැතිතුමනි, අපිට පොළොව මේ අයිති වන්නේ නැහැ. එදා මියගිය ධර්මදාස
බණ්ඩාරතුමා කාලය අවසානයි.
අයිති වන්නේ නැහැ. අපිට අයිති වන්නේ මේ අනාගත දරු පරම්පරන්ට අයිති මේ මහා පොළොව ආරක්ෂා කර දීමයි. අන්නේ සඳහා වහාම ජුනි 5 වෙනිදා මේ ආරම්භ කරන්න නිමිත මේ පරිසර විරෝධී ව්‍යාපෘති නවත්තන්නේ කියලා කියනවා. ඒ ගවම අවසාන වශයෙන් කියනවා ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා මූලාසන ආරෝඪ නියෝජක ආරක්ෂක සභා සභාපතිතුමනි, මට මේ මිනිත්තුව දෙන්න මේ ජනප්‍රවාදයේ කතාව කියන්න. අපේ ගම්වල තියෙනවා ඇතම් යකුන් දුම්මල ගහලවත් හිතන්න බෑ කියලා, දුම්මල ගහලවත් පන්නන්නට බෑ කියලා කතාවක් තියෙනවා. ඒ කියන මේ ආණ්ඩුවෙත් ඉන්නවා, මේ ආණ්ඩුවට දැන් යකා වැහිලා, මේ ආණ්ඩුවට යකා වැහිලා, මේ ආණ්ඩුවේ ඉන්න ඊරි යකා, මේ ආණ්ඩුවේ ඉන්න මහසෝන් යකා, මේ ආණ්ඩුවේ ඉන්න හූනියන් යකා, මේ ආණ්ඩුවේ ඉන්න සන්නි යකා, මේ ආණ්ඩුවේ ඉන්න ගරා යකා, මේ ආණ්ඩුවේ ඉන්න රට යකා, මේ ආණ්ඩුවේ ඉන්න කළු කුමාර යකා. කළු කුමාර යකා වැහුණාට පස්සේ මොකද්ද කරන්න ඕනි? යක් දෙස්සා ගේන්න ඕනි, යකතුරා ගේන්න ඕනි. අපි ලෑස්ති ඒකාබද්ධ විපක්ෂ විතරක් නෙවෙයි, මේ ජනතා විරෝධී අරගලයේදී සියලු දේශපාලන මිතුරන් එකට එකතු කරලා යක් දෙස්සා නටලා, යකා නටලා, යකා බඳලා, යකා ගස් බඳලා හරි මේ ආණ්ඩුව පළවා හරින්න, මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුව පළවා හරින්න අපි කටයුතු කරනවායි කියන සාතිකයේ දළදා හාමුදුරගේ නාමයෙන් අපි ලබා දෙනිමින් මේ ව්‍යාපෘතියට අපි විරුද්ධයි, විරුද්ධයි, විරුද්ධයි කියන කාරණය මතක් කරමින් මා නවතින බොහොමත්ම ස්තුතියි සියලු දෙනාටම, සියලු දෙනාටම ස්තුතියි.
කරු ස්වාමීන් වහන්සේ අතුරු එළිය රත්නතිර
ගරු සභාපතිතුමනි, අද දින විශේෂයෙන්ම ඌවවෙල්ලස්ස උක්වගාව සම්බන්ධයෙන් ඉඩං හැසල් ඌට සමාගමට බාරදීම පිළිබඳව විවාදය ඇහෙන්නේ. නමුත් මම මේකේ නිවැරදි කිරීමක් එක්ක මම හිතනවා මගේ සාකච්ඡාව පටන් ගන්න ඕන කියලා. පළමුවෙන් මම කැමති 2015 අපි ජනාධිපති වරණේදී ජනතාවට දීපු පොරොන්දුව. මොකද්ද අපි ජනතාවට දීපු පොරොන්දුව? ඒ තමයි ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව රටට කිව්වා, තිරසාර සංවර්ධනය ඉලක්ක කරගත්ත වගාව සඳහා අපේ භූමිය යොදා ගන්නවා කියලා. තිරසාර සංවර්ධනය කියන්නේ මොකද්ද? තිරසාර සංවර්ධනය කියලා කියන්නේ බහුවිධ භෝග වගාවෙන් ඒක භෝග වගාවෙන් බහුවිධ භෝග වගාවට පරිවර්තනය වීම. ඒ කියන්නේ යම් කිසි රටක අක්කර 100ක් නෙවෙයි අක්කර 1000ක් ගණනක් දසදහස් ගණනක් අපි ඒක භෝග වගා කරනවා නම් ඒක අද සලකන්නේ පරිසර විරෝධී, ඒ වගේම අද තිරසාර නැත්තම් පරිසර හිතකාමී ගොවිතැනට විරුද්ධ ප්‍රතිපත්තියක් හැටියට. යනුව මේ ප්‍රතිපත්තිය අපි සලකා බලන විශේෂයෙන්ම තිරසාර ගොවිතැනේ ප්‍රතිපත්තියට පටහැනි යෝජනාවක් බව මම මුලින්ම ප්‍රකාශ කරන්න ඕන. ඊළඟට මේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් සහ විරුද්ධ පක්ෂෙන් විශාල අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කළා තියෙනවා. මොකද්ද ආණ්ඩුව පැත්තෙන් ගෙන ආපු යෝජනාව? ආණ්ඩුව කිව්වේ රටේ සීනි නිෂ්පාදනයේ මදි. රටේ අපි විශාල ප්‍රමාණයක, ඒ කියන්නේ බිලියන ගානක, මිලියන 400ක 500ක අතර ප්‍රමාණයක සීනි පිටරටින් ගෙන්නනවා. මේ සීනි ගෙන්නා ගැනීම ගෙන්නා රටේ සල්ලි පිටරට යනවා. ඒක හන්දා අපි සීනි නිෂ්පාදනය කරන්න ඕන රටේ. ඒ සීනි නිෂ්පාදනය කිරීම සඳහා තමයි අපි කල්පනා කරලා තියෙන්නේ මේ කර්මාන්සාලව ආරම්භ කරන්න. ඊළඟ එක තමයි රජයේ පැත්තෙන් කිව්ව මේ ඉඩම් දෙන්නේ ජනතාවටයි. අපි ආරම්භ කරන්නේ කර්මාන්සාලාව පමණයි කියලා ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ කළා. විරුද්ධ පක්ෂය පැත්තෙන් කිව්වා මේ ජනතා ද්‍රෝහි ආණ්ඩුව ප්‍රතිපත්තියක් ගෙනලා තියනවා කියලා. මම මගේ ප්‍රතිපත්තිය මගේ අදහස් සභාගත කරන එක හොඳයි කියලා මම කල්පනා කරනවා. ගියවර ආණ්ඩුවේදී ඔබ හැම දෙනාම දන්න 2006 ඊට පසුව තවත් ස්ථාන කීපකම මේ වගේම ඉඩම් දුන්නා. ඉඩම් දීමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගුවා. උදාහරණයකට ගත්තොත් පහුගිය රජයේ කාලේ ඩෝල් සමාගමට සෝමාවතී ඉඩම් දුන්නා, විශාල අලිගවසෙන කැලෑවේ විශාල භූමි ප්‍රමාණයක් එලිපෙහෙලි කරා. ඒ වගේම ඩෝල් සමාගමට වාණිජ වශයෙන් කෙසෙල් වගා කිරීම සඳහා මේ වගේම ඉඩම් දුන්නා. ඒ වගේම උපවගාව සඳහාත් මේ වගේම සැලසුම් සකස් කළා. එතකොට මේ අත්නොමතික මේ ආණ්ඩුව පරාජය කිරීමට දායක වෙච්ච අයගේ එක එක්කෙනාගේ එක එක බලාපොරොත්තු තියෙන ඇති. මම නම් ප්‍රධාන වශයෙන්ම පරිසර වේදී කැටියට පරිසරය ගැන සංවේදී කෙනෙක් කැටියට මේ රටේ ගහකොළ පරිසරය ගැන හිතන කෙනෙක් කැටියට පහුගිය ආණ්ඩුවට අපි විරුද්ධ වුණේ එක කාරණයක් තමයි පරිසර හිතවාදී ඇහෙන් එක පැත්තකින් මේ ආණ්ඩුවට අපි විරුද්ධ වුණා. එතකොට මේ ආණ්ඩුව පළවල අපි අලුත් ආණ්ඩුවක් යටතේ අපි බලාපොරොත්තු වුණේ යම් කිසි ආකාරයක මේ රටේ සංවර්ධනයේ ජාතික සංවර්ධනයක් කරා මෙහෙවන්න. එතකොට මේ ව්‍යාපෘතිය ඒ අපි හිතන ජාතික සංවර්ධනයේ ව්‍යාපෘතියට පරස්පරයි කියන එක මා මුලින්ම ප්‍රකාශ කිරීම මගේ යුතුකමක් වෙනවා. මොකද අපි ජනමතයක් වෙනුවෙන් ජනතාවට කතා කරා නම් ඒ ජනමතයට විරුද්ධ දෙයක් සිදු වෙනවා නම් ඒ පිළිබඳ අවංකව දෙකක් කතා කරන්නේ නැතුව සත්‍යගරුකව අපේ අදහස ප්‍රකාශ කර සිටීම අපේ යුතුකමක් හැටියට අපි කල්පනා කරනවා. ගරු සභාපතිතුමනි, දැන් අපි ගත්තොත් මේකේ බාර දෙන ඉඩම් වල ප්‍රමාණය, මහවැලියෙන් බෙදෙන ඉඩම් වල ප්‍රමාණය එක එක ඉලක්කම් කිව්වා. මේ පැත්තෙන් ආණ්ඩු පක්ෂ ඇමතිවරුන් හැට කීප දෙනෙම කිව්වා මේක ඉලක්කම් වැරදි කියලා. මම හිතනවා සමස්තය ගත්තට පස්සේ වීතමුනි සොයිසාමිතුමා ඉන්නවා අක්කර 40,000 පමණ ජනතාවට බාර දෙන නියමිතයි. එතකොට ඒ අක්කර 40,000 අපි බාර දෙන්නේ ගිවිසුමක් යටතේ. මොකද්ද ඒ ගිවිසුම? මේ ඉඩම් වල උප්පමනක් වගා කළ යුතුයි. මේ ඉඩම් වල උප්පමනක් වගා කළ යුතුයි කියන කොන්දේසි යටතේ තමයි අපි මේ ඉඩම් බාර දෙන්නේ. එතකොට අපි පැහැදිලිවම මේ ව්‍යාපෘති එකෙන් අදහස් වෙන්නේ නැහැ මේක සමාගමෙන් වියෝග වෙච්ච එකක් කියලා. ඒ කියන්නේ සමාගමේ අවශ්‍යතාවය මත අපි ඉඩම් ජනතාවට බාර දෙනවා. ජනතාව විසින් කළ යුත්තේ සමාගමට අවශ්‍ය විදිහට උක් වගා කළ බාර දීම. උක් වගා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ස්ථාවර භාවයක් නැහැ. සාමාන්‍යයෙන් අපි ඒක භෝග වගා කරනවා නම් යම්කිසි තැනක අපි දැනටත් ඒක භෝග වී වගාව හැටියට කරනවා, තේ වගාව හැටියට කඳුකර ප්‍රදේශවල විශාල වශයෙන් කරනවා. මේ සෑම තැනකම වගාවන් අපි කරන්නේ බහුතර බහුල වශයෙන් 95%ම අපි කරන්නේ විශාල වශයෙන් විස රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා. ඇයි ලෝකය මේ වෙලාවේදී විස රසායන භාවිතාවෙන් අයින් වෙන්න කියලා තීරණය කළා තියෙන්නේ? මීට මාසිකට පමණ පෙර හේක්ස්වල තිබුණු අන්තර්ජාතික අධිකරණේ තීරණයක් ලබා දුන්නා. මොකද්ද මේ තීරණය? ඒ තමයි ඒ තීරණය මේ මොන්සැන්ටෝ සමාගමේ ප්‍රධාන වල්නාශකයක් වෙච්ච රවුන්ඩ් අප් අපි තහනම් කරන්න තීරණය කළා. ඒ රවුන්ඩ් අප් පරිසර විරෝධී මානවහිකම් කඩගන්න බව අන්තර්ජාතික අධිකරණයෙන් අද වෙනකොට පිළි අරගෙන තියෙනවා. එතකොට මේ වගේ වගාවක් කරනකොට ගොවියන්ට අක්කර 40,000ක් 50,000ක් වගා කරනකොට අනිවාර්යයෙන්ම ඒ ගොවියන්ට සමාගම විසින් ධෛර්යය දෙන්නේ විශාල වශයෙන් වල්නාශක ගහන්න. මේ වල්නාශක ගහලා අපි කපා උක් වගා කරන කපා දාන්නේ කුමන වර්ගයේ ගස්ද කියලා මේ ඇමතිවරු විශේෂයෙන්ම විතමුණු සොයිසා ඇමතිවරයා ඒ ප්‍රදේශයේ ඇමතිතුමා හැටියට හොඳට දන්නවා. සියමල ආණ්ඩුව කියලා තියෙන මේ පැත්තේ ගම්. ඒවා තියෙන්නේ සියමල ගස් නිසා. ලංකාවේ බහුල වශයෙන්ම අවශ්‍ය කරන ඖෂධ වලින් 70% පමණ වැවෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ. අරලු, බුළු, නෙල්ලි විතරක් නෙවෙයි අපි නීති විරෝධී කියන ගංජා වැවෙන්නේ වැඩිපුරම මොනරාගල දිස්ත්‍රික්කයේ. ගංජා කියන්නේ ලෝකේ බොහෝ රටවල තහනම් එකක් නෙවෙයි. ලංකාවේ සුද්ධංගේ කාලේ තහනම් කරලා තියෙනවා. ඒ ගැන මම විවාදාපන නිසා ගංජා පිළිබඳව මගේ තියෙන අදහස මම යෝජනා කරන්න යන්නේ නැහැ. ඒක මේ විශාල මේ වාදයේ වෙන අතකටම අරු වෙන නිසා. නමුත් මේ ගංජා කෙසේ වෙතත් ආයුර්වේදයට අනුව විශාල ඖෂධයක්. එතකොට මොනරාගල දිස්ත්‍රික්කෙට අවශ්‍ය කළේ ජීව විවිධත්වයේ ඉතා බහුල ප්‍රදේශයක්. විශාල වශයෙන් ඖෂධ වැවෙන ඖෂධ වනාන්තරයක්. මේ ඖෂධ වනාන්තරේ සම්පූර්ණයෙන්ම අපි ඒක භෝග වගාවකට යොමු කිරීම මම හිතන්නේ සුදුසු ක්‍රියාවක් නොවන බවයි. අපිට අක්කර 40,000ක් අපට අවශ්‍ය නම් උක් වගා අවශ්‍ය නම් අපට උක් වගා කළ හැකි භූමි මොනවද කියලා අලුත් සාකච්ඡාවක් කරන්න ඕන. මට මගේ අදහසක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඇයි අපි කොහොමද අපි උක් වගාව කොහොමද කරන්න ඕන කියලා. ලංකාවේ සීනි අවශ්‍යතාවය සපුරා ගැනීමේදී විශේෂයෙන්ම දැනට අපට කර්මාන්ත ශාලාවක් සක්‍රියව තියෙනවා. එක කර්මාන්ත ශාලාවක ගොඩනැගිලි සහ අවශේෂ ද්‍රව්‍ය තියෙනවා කන්තලේ. මේ කර්මාන්ත ශාලා හතර ක්‍රියාත්මක කිරීමෙන් තවත් කිසිම කර්මාන්ත ශාලාවක් නැතුව ලංකාවේ සම්පූර්ණ සීනි අවශ්‍යතාවය, ඒ කියන්නේ අපට වර්ෂයකට මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ අවශ්‍ය වෙනවා. මේකෙන් අපි 4න් එකක් පමණ සාමාන්‍යයෙන් අපි ලබා ගන්නේ ටොන් 50ක් 60ක් අතර ප්‍රමාණයක්. ඒ අනුව අපි විශාල ප්‍රමාණයක් අපට සීනි පිටරටින් ගෙන්නන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙට්‍රික් ටොන් 4ක් වෙන සීනි ප්‍රමාණය ලංකාවේ අවශ්‍යතාවයට ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. මගේ ස්ථාවරය නම් මේ තියෙන කර්මාන්ත ශාලා හතර පණ ගැන්වීමෙන් අපේ අලුතෙන් කර්මාන්ත ශාලාවක් බිහි කිරීමේ අවශ්‍යතාවයක් නැති බවයි. ඔබතුමන්ලාට මේ පිළිබඳ දැනගන්න අවශ්‍ය නම් මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් කළා මේ කර්මාන්ත ශාලාවල ධාරිතාව අධ්‍යයනය කළා. විශේෂයෙන්ම කන්තලේ අපි කන්තලේ වගා කරනවා නම් අපේ කන්තලේ කර්මාන්ත ශාලා සක්‍රිය කරනවා නම් අපි උක්වගා කළ යුත්තේ යම් කිසි ආකාරයක බහුභෝග වගාවක් හැටියට. ඒ කියන්නේ යම් කිසි අක්කර දෙකක් හෝ අක්කරයක් තියෙන භූමියක පර්චස් 20ක පමණ තමයි අපි උපවගා කරන්න ඕනේ. එතකොට හැමතැනම මුළු අනුරාධපුර දිස්ත්‍රික්කේ, පොළොන්නරුව දිස්ත්‍රික්කේ, ඒ වගේම තිරිකුණාමල දිස්ත්‍රික්කේ සෑම තැනම කුඩා පරිමාණයෙන් උපවගා කරනවා. එතකොට ඒ උපවගාව අපට පුළුවන් කන්තලෙට ලබා දෙන්න. එතකොට වතුර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නඩත්තුව පහසු වෙනවා. ඔබ අපි හිතනවා නම් අපේ ප්‍රමුඛ අවශ්‍යතාවය මේ අක්කර 40,000න් මෙට්‍රික් ටොන් අපිට දැන් තියෙන තත්ත්වය යටතේ. ඒ කියන්නේ අපිට දැනටමත් අක්කර 40,000ක් පමණ තියෙනවා. අපිට පළවත්තර අක්කර 25,000ක් තියෙනවා. මේ තියෙන ප්‍රමාණයෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ටොන් මෙට්‍රික් ටොන් 50ක් 60ක් අතර ප්‍රමාණයක්. මේ ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙනම් අපි තවත් වගා කරත් අපිට පුළුවන් වෙන්නේ තවත් මෙට්‍රික් ටොන් 100ක් වැඩි කරන්න පුළුවන් කියලා උපරිම වශයෙන් කියන්න පුළුවන්. ඒ අනුව අපි දැනට තියෙන කර්මාන්ත ශාලා තුනක් සක්‍රීයයි. තව එකක් සක්‍රීය නැහැ. ඒක සක්‍රීය කිරීමෙන් අපට ඒ අවශ්‍ය කරන ධාරිතාවය ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟ එක තමයි මේ කර්මාන්තයේ කිරීමෙන් එදත් අපට කිව්වේ, අපි දන්නවා එදා රත්නශ්‍රී විජේසිංහ ලස්සන ගීතයක් ලිව්වා, ලංකාවේක හුඟක් ජනප්‍රිය වුණා. ඒ සින්දුව තමයි බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යා ඉපදුණු රම්ය භූමියේ මනරම් මාලිගාවකෝ. අන්තිමට ඒක එක තැනක ලිව්වා, වෘක්ෂ දේවතාවන් බිම වැටි පණගසයි. එදා ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංජ නාදයෙන් ඇලලුණු වෘක්ෂ දේවතාවන් බිම වැටි පණගසයි. එදා රත්නශ්‍රී ලියපු සින්දුව අපි මේ ගොවියන්ටයි කියලා මේ අක්කර වගා කරන්න දුන්නොත් අර වෘක්ෂ දේතා ගස් නැත්නම් අපේ සියඹල ගස් අපේ අරලබුළු නෙල්ලි වගාවන් සම්පූර්ණ ඖෂධ සම්පූර්ණයෙන්ම ගොවියන්ට සිද්ධ වෙනවා විනාශ කරන්න. අපට කිසිම වචනයක් දෙන්න බෑ මේක විනාශ කරන්නේ නැහැ කියලා. මේක කොම්පැනියක් දැමීම නෙමෙයි ප්‍රශ්නේ. අක්කර 150ක් කොම්පැනියට දීම මගේ විරුද්ධත්වයක් නැහැ. ඒක මං හිතන්නේ විශාල ගැටලුවක් තියෙනවා වගේ. මම මේක ප්‍රශ්නයක් හැටියට දකින්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ
සහ ස්වාමීන් වහන්සේ මුතුමාට 5 විනාඩි 5යි තියෙනවා.
ඔබ මිසුයි සභාවතුමනි, ඒ අනුව මේ බහුවිධ ගහක, ඒ කියන්නේ අද ලෝකයේ මහ පොළොවේ තියෙන වටිනකම තියෙන්නේ ජීව විවිධත්වයේ මත. ගරු සභාපතිතුමනි, අද තේ වගාවෙන් ඇති වී තිබෙන කනගාටුදායක ඉරණම මා කියා සිටින කැමැති. අද අක්කර ලක්ෂ 2ක් පමණ ප්‍රමාණයක් කඳුකර ප්‍රදේශය අපි තේ වගා කරලා තියෙනවා. එදා මේ සුද්දංගේ කාලේ වගා කරේ. අද අක්කර 80,000ක් විතර තියෙනවා ඇටතේ වගා කරපුවා. ජලි රිකිලිතේ වගා කරන්නත් බෑ. වෙන භෝගයක් වගා කරන්න බැරි තරමට අවුරුදු 50ක් 60ක් අතරත මේ ජලපෝෂක ප්‍රදේශ සම්පූර්ණයෙන්ම අද විනාශ වෙලා අපේ ලංකාවට විශාල බලපෑමක් ඇවිල්ලා තියෙනවා. ගරු විජිතමුණු සොයිසම ඇතතුමා ඉන්නවා, මම ඒ වார்த்தාව කියන්න. අද කඳුකරේ දිස්ත්‍රික්ක පහක කඳුකර මැද කඳුකරේට ගහන තෙල් පොහොර වස විස නිසා අද වැව් වල තියෙන ජලය සියල්ලම බීමට නෙවෙයි ගොවිතැනටවත් පාවිච්චි කළ නොහැකි තරම් අතිවිශාල ප්‍රමාණයක් අද දූෂණය වෙලා තියෙනවා. ලංකාවේ වහුගුඩු රෝගීන් ලක්ෂයක් හඳුනාගෙන තියෙනවා. තවත් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ඉන්න බව හඳුනාගෙන තියෙනවා. එහෙනම් මේ වගේ බහුවිධ භෝග වගාවක් වෙනුවට අපි ඒක භෝග වගාවක්, ඒ කියන්නේ තනි උක්වගා කිරීමට අපි ජනතාව පෙළඹෙව්වොත් ඒ වගාව කරන්න වෙන්නේ කාබනික ක්‍රමයටවත් පොහොර යොදලවත් නෙවෙයි, අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම විශාල වශයෙන් ක්ෂණිකව තෙල් පොහොර විශාල ප්‍රමාණයක් භාවිතා කරලා. එහෙනම් මේක ගරු සභාපතිතුමනි අපි සාකච්ඡා කරන්න ඕන. මේක අපට බහුවිධ භෝග වගාවක් හැටියට අපට හරවන්න පුළුවන්ද? ඊළඟට මේකේ තියෙන වැව් පිළිබඳව, අපේ වැව් පිළිබඳව මම ඒ ගැන මට තියෙන ඉතාම සුළු කාලයක් ඒ සුළු කාලය තුළ මං කියන්න ඕන අපි ගංගා හරවල වතුර ගන්න ක්‍රමයක් අපේ තිබුණේ නැහැ. අපේ දැනටමත් අපේ අතීත මුතුන් මිත්තෝ හැදපු ක්‍රමයේ තමයි අද තිරසර සංවර්ධනයේ හොඳම ක්‍රමය. ඒ කියන්නේ අපි වියලි කාලයේ ආසින් වැටෙන සියලුම වතුර අපි වැව් විශාල ප්‍රමාණයක සුළු සහ මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ වැව් වල විශාල වශයෙන් ගබඩා කරගත්තා. ගබඩා කරගත්තාම පොළවේ තෙතමනේ සදාකාලික තිබුණා. එතකොට වගාවට අමුතුවෙන් වතුර දෙන්න කියලා ක්‍රමවේදයක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. මක්නිසාද කියනවා මේ පොළව ජල පෝෂණයෙන් සදාකාලික යුක්ත වන නිසා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරාක්‍රම බාහු සමුද්‍රය හදලා තියෙන්නේ වතුර දෙන්න නෙවෙයි ජල පෝෂක තත්ත්වය මහ පොළොවේ ආරක්ෂා කරන්න. අද විද්‍යාත්මක එක තහවුරු කරලා තිනවා. අද ගෝලීය උණුසුමීමේ යටතේ ඇති වෙලා තියෙන කාලගුණ විපර්යාස යටතේ ගිය කන්නේදී අපේ ගොවි ජනතාවගෙන් 150කට වතුර නැති වුණා. එහෙනම් මොනරාගල මේ වගේ අක්කර 30-40,000ක් අපි වගා කරනවා නම් මේ කාලගුණ විපර්යාස යටතේ මම නඩත්තු කරන්නේ කොහොමද? මහ පොළොවේ යටින් වතුර ගන්න වෙනවද? අද කාන්තාරේ මහා විශාල වගාවන් කරා විශේෂයෙන්ම විදේශීය බහුජාතික සමාගම් ඒ වගේ ඇතිවෙච්ච මහා දැවැන්ත පාරිසරික ප්‍රශ්න අද ලෝකයේ සාකච්ඡා කරලා ඒවා අතහැර දාන්න කියලා අද යෝජනා වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මොනරාගල කියන්නේ ලංකාවේ අපි ආරක්ෂා කරගතු අපේ පරම පූජනීය භූමියක්. එහි තියෙන ජීව විවිධත්වය අපිට කාටවත් මිල කරන්න පුළුවන් කමක් නැහැ. එහි තියෙන ඖෂධවල වටිනාකම කිසිම කෙනෙකුට මිල කරලා සීමාවක් කරන්න පුළුවන් කමක් නැහැ. පරිසරයේ තියෙන විශේෂයෙන්ම ගහක් කියන්නේ ගහක් කපනකොට ඒකට අපි වටිනාකමක් දෙන්න ඕන. අපේ ෆ්‍රිජ් එකකින් අපට 14%ක් සීතල ලැබෙනවා නම් අපට ගහකින් 32%ක් හම්බ වෙනවා අපේ සීතල. අපි ෆ්‍රිජ් එකට වටිනාකමක් දෙනවා. අපි හැබැයි මහ පොළොවේ හැදෙන ගහකට ගහකින් කරන සේවාවට අපි වටිනාකමක් දෙන්නේ නැහැ. ඒකෙන් ලැබෙන ඔක්සිජන් වලට ඒකෙන් ලැබෙන මහ පොළොව ජීව චක්‍රය බවට පත් කිරීම වෙනුවෙන් සුත්‍ර ජීවි ක්‍රියාකාරීත්වය වැඩි කිරීම වෙනුවෙන් අපි 7-5ක් ගහකට දෙන්නේ නැහැ. ඒ නිසා පරිසර චක්‍රයේ තියෙන ජල චක්‍රය ආරක්ෂා කිරීම බහුවිධ ඒ ජීව පද්ධති ආරක්ෂා කිරීම පදනම් කරගෙන තමයි අපි මහ පොළොව සංවර්ධනය කරන්න ඕන. මේ කරන්න යන්නේ එවැනි ඉලක්කයක් මත මහ පොළොව සංවර්ධනය කිරීමක් නොවේ. මේක ජනාධිපතිතුමා එකග වෙච්ච ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්නට ඕන අපි මේ උක්වගාවට කර්මාන්ශාලාවක් අක්කර 150ක් දීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ මට නම්. කර්මාන්ශාලාවක් දැනුවේ කිසි අද අපිට කර්මාන්ශාලාවක් ඕන වෙයි සමහර විට. මම කිව්වා මුලින් කර්මාන්ශාලා 3ක් අපිට ක්‍රියාත්මකයි. කන්තලේ කර්මාන්ශාලාව නැහැ. ඒක දාන්න ඕන කන්තලේද මොනරාගලද කියලා අපි තීරණයක් ගන්නවා. මගේ අදහස නම් මොනරාගල දිස්ත්‍රික්කයේ උග්ගහක්වත් වගා කරන්න සුදුසු භූමියක් නොවේ. කන්තලේ කියන්නේ මේ මොනරාගල කියන්නේ උක්වගා කරන්න සුදුසු භූමියක් නෙවේ. මොනරාගල අපි ආරක්ෂා කළ යුත්තේ පුණ්‍ය භූමියක්, ජීව විද්‍යාත්මක අනර්ගත්වයක් ඇති මහ පොළොවක් හැටියට ඒ පොළොව සදාකාලික අපි ආරක්ෂා කර ගැනීම පදනම් කරගෙන එදා බදුල දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්ම මහජනතාවත් එක්ක සංහාරය කළා. මොකටද මේ සංහාරය කරේ?
ස්වාමීන් වහන්සේ කාලය අවසන්
කරනවා. ඒ සංහාරය කළේ වෙන මොකටවත් නෙවෙයි. එදා ඉඩම්මන් කොල්ල කන්න. එදා අපේ ජල චක්‍රය විනාශ කළා. ඒක භෝග වගාවට මහ පොළොව යොමු කරා. අද පරම්පරාවලට අපේ මහ පොළොව එදා විනාශ කිරීම වෙනුවෙන් අද අපේ ජලය, වායුව, මහ පොළොව දූෂණය වෙලා පරම්පරා ගානකට මේක නිවැරදි කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ව්‍යාපෘතිය කර්මාන්ත ශාලාව දෙන එක නෙවෙයි ප්‍රශ්නය, අක්කර 150 ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රතිපත්තිය ඒක භෝග වගාව මුල් කරගත්ත ප්‍රතිපත්තියක්. අපට සීනි අවශ්‍ය නම් සීනි නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයක් අපට හඳුනා ගතිය කියන එකයි මගේ ස්ථාරය. බොහොම ස්තුතියි.
බොහොම ස්තුති ගෞරව ශ්‍රීමති සාන්දී ශ්‍රීසන්ද රාජා.
நன்றி பிரதி குழுக்களின் தலைவர் அவர்களே. இன்றைய இந்த விவாதத்திலே நிலத்தை விற்பனை செய்வது பற்றியோ, அதை கொள்வனவு செய்வது பற்றியோ, அதற்காக ஆத்திரப்பட்டோ ஆவேசப்பட்டோ நாங்கள் இங்கு உரையாற்ற விளையவில்லை. நாட்டினுடைய அபிவிருத்தி சார்பாகவும் நிலைபெறான ஒரு அபிவிருத்தியை பெற்றுக்கொள்வதற்கான திட்டங்களை வகுப்பதற்கும் நாங்கள் எதிர்மாறானவர்களும் அல்ல. ஆனால் இந்த நிலம் கைமாறுதல் தொடர்பான இன்றைய இந்த விவாதத்திலே இந்த வடகிழக்கு மக்களது நிலங்கள், அவர்களது உரிமையான நிலங்கள் அவர்களிடமிருந்து கைமாறி இருப்பது பற்றிய மிகவும் வேதனையான சில கருத்துக்களை அமைதியாகவும் மிகவும் விநியமாகவும் தங்களிடம் சில கருத்துக்களை முன்வைக்க விளைகின்றேன். இந்த 30 வருட கால யுத்தத்திலே தோற்றுப்போன இழந்து போன எமது மக்கள் மீண்டும் தங்களுடைய பூர்வீக காணிக்குள் செல்ல முடியாது. அந்த காணிகள் இராணுவ முகாம்களாக தரித்திருக்கப்பட்டிருப்பதும் கடல்படை அதை அந்த காணிகளை கையகப்படுத்தி வைத்திருப்பதும் விமானப்படை கையகப்படுத்தி வைத்திருப்பதும் இன்று யுத்தம் முடிவடைந்த 9 வருட காலங்களில் தொடர்ந்து கொண்டே இருக்கின்றது. இந்த காணிகளுக்குரிய ஆவணங்களை எமது மக்கள் வைத்திருந்தும் அந்த காணிகள் அவர்களிடம் கையளிக்கப்படாத நிலையில் அவர்கள் சாத்வீக ரீதியாக தங்களது காணிகளுக்கு முன்பாகவே தகர கொட்டைகளை அமைத்து அந்த காணிகளை விடுவித்து தருமாறு போராடி கொண்டிருக்கின்றார்கள். 2 மாத காலங்களுக்கு மேலாக வீதியோரங்களிலே தமது பிள்ளைகள் குஞ்சுகள் குழந்தைகளோடு அவர்கள் போராடுவதை நீங்கள் அறிவீர்கள். அந்த வகையிலே முல்லைத்தீவு மாவட்டத்தின் கேப்பாவிளவு காணியை விடுவிக்குமாறு எமது மக்கள் தொடர்ந்து போராடி கொண்டு வருகின்றார்கள். இதை விடுவிப்பது தொடர்பாக கடந்த 17ஆம் தேதி பாதுகாப்பு அமைச்சில் நடைபெற்ற கூட்டத்தின் தொடராக 19ஆம் தேதி அந்த காணிக்குள்ளே அந்த மக்களில் 5 பிரதிநிதிகளையும் ஏனைய அதிகாரிகளும் சென்று அங்கு பார்வையிட்டு அவற்றை விடுவிப்பதற்கு கோரிக்கைகள் விடப்பட்டன. ஆனால் இன்று வரை எதுவிதமான முன்னேற்ற நடவடிக்கைகளும் இல்லாது எமது மக்கள் தொடர்ந்து போராடி கொண்டிருக்கின்றார்கள். இந்த காணிகளை அவர்களிடம் உடனடியாக கையளிப்பதற்குரிய நடவடிக்கைகளை எடுக்க வேண்டுமென்று இந்த அரசை மிகவும் விநயமாக கேட்டுக்கொள்கின்றேன். அது மட்டுமல்ல, மகாவலி எல் வலிய திட்டத்தின் கீழே கொக்குளாய் கொக்குத்தொடுவாய் கர்நாட்டு கேணி போன்ற பகுதிகளைச் சேர்ந்த காணிகள் குறிப்பாக அவர்களது வயல் நிலங்கள் கையகப்படுத்தப்பட்டு அவை அங்கு வெளியோயா என்னும் பிரதேச செயலகம் ஸ்தாபிக்கப்பட்டு அங்கு குடியேற்றப்பட்ட சிங்கள மக்களுக்கு பாரப்படுத்தப்பட்டுள்ளது. இந்த காணிகளும் அந்த மக்களிடையே காணப்பட்ட உற்பத்திக்குரிய வருமானத்தை தருகின்ற காணிகளாகவே அமைந்திருக்கின்றன. இதனை விட இந்த விமானப்படை வட்டுவாகல் காணியை கையகப்படுத்தி இருப்பதனால் மக்களுடைய தொழில்கள் குறிப்பாக கடல் தொழில் அங்கு பாதிக்கப்பட்டிருக்கின்றது. அது மட்டுமல்ல, அவர்களுக்கு வருமானத்தை தந்து கொண்டிருந்த கால்நடைகள் அந்த விமானப்படை முகாமுக்குள் அகப்பட்டிருக்கின்றது. இவ்வாறாக இந்த மக்களுக்கு வருமானத்தை தந்த, தொடர்ந்து அவர்கள் பூர்வீகமாக வாழ்ந்து வந்த, அவர்களது தொழில் முயற்சிகளை முறியடிக்கின்ற வகையிலே செய்யப்பட்டிருக்கின்ற இந்த காணிகள் கையகப்படுத்தி முகாம்களாக ஆக்கப்பட்டிருக்கின்றது என்பது இந்த நாட்டினுடைய யுத்தத்திலே பாதிக்கப்பட்ட மக்களை மேலும் பாதிப்புக்கு உட்படுத்துகின்ற ஒரு காரியமாகவே நடைபெற்று கொண்டிருக்கின்றது. இலகுவாக அவர்களது ஆவணங்கள் உள்ள காணிகளை அவர்களிடம் கையளிப்பதற்கு இந்த அரசு நடவடிக்கை எடுப்பதை விடுத்து வலுக்கட்டாயமாக நிலைபேறான ஒரு அபிவிருத்தியை நோக்கி பெருங்கைத்தொழில் சாலைகளை அமைப்பதும் காணிகளை பிரித்து வழங்குவதுமான ஒரு நடவடிக்கையை எடுத்துக்கொண்டிருப்பது இந்த மக்களில் தமிழர்களை ஒரு மாற்றான் தாயாக மாற்றான் பிள்ளையாக கருதுகின்ற ஒரு நடவடிக்கையாகவே கருத வேண்டியுள்ளது. இது மட்டுமல்ல, இன்று மிகவும் அவசரமாக வனவள திணைக்களம், தொல்பொருளியல் ஆராய்ச்சி திணைக்களம் என்பவற்றுக்கு உரிய காணிகள் என்று மக்களது காணிகள் எல்லையிடப்படுவதும் தொடர்ந்து நடைபெற்று கொண்டு வருகின்றது. அவர்களது வருமானம் தருகின்ற பயிர்கள் இருக்கின்ற காணிகளை வனவள திணைக்களம் எல்லையிட்டு கொண்டு போவது மிகவும் அவசரமான துரிதமாக நடைபெறுகின்ற ஒரு செயலாக காணப்படுகின்றது. இதனுடைய பின்னணி என்ன? இவ்வாறு ஏன் அந்த மக்கள் பூர்வீகமாக வாழ்கின்ற காணிகளை வனவள திணைக்களத்துக்கு எல்லையிடப்படுகின்றது என்பது ஒரு புரியாத புதிராக காணப்படுகின்றது. இதன் மூலமாகவும் எமது மக்கள் மேலும் பாதிக்கப்படுகின்ற ஒரு நிலையே காணப்படுகின்றது. இது மட்டுமல்ல, இந்த அபிவிருத்தி நோக்கிய நிலைபேறான அபிவிருத்தி திட்டங்களை ஏற்படுத்த நினைக்கின்ற இதே அரசு இந்த யுத்த காலத்திலே கைவிடப்பட்ட குளங்களை மேலும் அபிவிருத்தி செய்யாது அந்த குளங்களுக்கு கீழ் பயிர் செய்யக்கூடிய வயல்களில் மக்கள் பயிர் செய்யக்கூடிய வகையிலே செயற்பாடுகளை செய்யாதிருப்பதும் இங்கே குறிப்பிட்டு கூற வேண்டிய ஒரு நிலைப்பாடாக இருக்கின்றது. குறிப்பாக முல்லைத்தீவு மாவட்டத்தின் ஒட்டுசுட்டான் பிரதேச செயலக பிரிவில் உள்ள முருகண்டி குளம் இராணுவத்தினாலே அந்த குளக்கட்டை வெட்டிவிட்டு அங்கு முகாமிட்டிருப்பதனால் அந்த பிரதேசத்திலே அந்த குளத்தில் தேங்க வேண்டிய நீர் அந்த மக்கள் வாழ்கின்ற நகரப்புறங்களுக்குள் உட்செல்வதும் அந்த குளத்தின் கீழ் பயிர் செய்யப்பட வேண்டிய வயல் தொடர்ந்து பயிர் செய்யப்படாமல் தொடர்ந்து 9 வருடங்களாக நீடித்திருப்பதனாலும் அந்த மக்களுடைய வாழ்வாதாரம் பாதிக்கப்பட்டிருக்கின்றது. இதேபோல் மாந்தைகிழக்கு பிரதேச செயலகத்தில் உள்ள துவரமோட்டை என்னும் குளம் துப்புரவு செய்யப்பட்டு அது மேல் புனரமைக்கப்பட்டு அந்த குளம் புனரமைக்கப்பட்ட பின்பும் அதன் கீழ் பயிர் செய்யப்பட வேண்டிய காணிகள் அந்த மக்களுக்கு இதுவரை கையளிக்கப்படவில்லை. இவ்வாறான செயற்பாடுகள் தொடர்ந்து எமது பிரதேசங்களில் நடைபெற்று கொண்டிருப்பதனால் எமது மக்களது வருமானம், வாழ்க்கை தரம், அவர்களது உற்பத்திகள் தொடர்ந்து பாதிக்கப்படுகின்ற ஒரு நிலையே காணப்படுகின்றது. கடல் வளங்களை மக்கள் சரியான முறையிலே அந்த கடல் தொழில்களை செய்ய முடியாத வகையில் அங்கு இராணுவங்கள் மக்களை தடுப்பதும் தென்பகுதியில் இருந்து வருந்துகின்ற தொழிலாளர்களை ஊக்குவிப்பதும் அங்கிருக்கின்ற அரசு அதிகாரிகள் தங்களுடைய கடமைகளை சரியான முறையிலே செய்ய முடியாது தடை விதிப்பது போன்ற செயற்பாடுகள் தொடர்ந்து இந்த வடகிழக்கு பகுதியிலே இடம்பெற்று கொண்டு வருவதனால்தான் இன்றும் ஒப்பீட்டு ரீதியிலே இந்த வடகிழக்கு பகுதி மிகவும் ஏழ்மையான மாவட்டமாக தொடர்ந்து காணப்படுகின்றது. எனவே பெரும் திட்டங்களை பெரிய தொழிற்சாலைகளை முன்னெடுக்க நோக்குகின்ற இந்த அரசு இந்த யுத்த பிரதேசத்திலே ஒரு இயல்பு நிலையை ஏற்படுத்தி அவர்களுக்கான காணிகளை திரும்ப கையளித்து அந்த மக்கள் ஒரு இயல்பாக இந்த உற்பத்தி செய்கைகளில் ஈடுபடுவதற்கு முன்வர வேண்டும் என்று மிகவும் விநியமாக கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
நன்றி கரு அஜித் மான பெருமா.
கரு சபா மூலாசன சபாபத்து மணி அப்பே ரட்டட்ட 2016 சீனி பரிபோஜனை அப்பே ரட்டே மெட்ரிக் டன் 6,58,181. நமுத் அப்பே ரட்டே சீனி நிஷ்பாதனே கலே 2016 மெட்ரிக் டன் 62,48. ஏகியானே அப்பே ரட்டே பாவிச்சிக்கிற சீனி பிரமாணம் 9.5% அப்பே ரட்டே நிஷ்பாதனே கலே. இதோட மே நிஷ்பாதனே கன பலத்தி எதா எக்ஸத் ஜாதி பக்ஷ ஆண்டுவேன் 1984 சேவனகல ஹெதுவா பலவத்த ஹெதுவா கொஹமுனத் மே தெக்கெங் விතරක් மெட்ரிக் டன் 50ක් எனவா. එතකොට ඊට අමතර වෙන්නේ ගල්ලොය 1950 නිර්මාණය කරපු ගල්ලොය කර්මාන්ත ශාලාවේ මේ රටේ අවුරුදු 30කින් 1986ට පස්සේ අවුරුදු 30කින් සීනි කර්මාන්ත ශාලාවක් මේ රටේ ඇති කළ නැහැ පාරිභෝජනේ වැඩි වුණාට. ඉතින් නමුත් අපි අපේ දවසකට අපේ වරායට ගිහිල්ලා බැලුවොත් දවසකට සීනි මෙට්‍රික් ටන් 40 කන්ටේනර් 15ක් ගොඩ බානවා දවස ගානේ. අපේ රටේ පාරිභෝජනේ සඳහා කන්ටේනර් 15ක් දවස ගානේ ගොඩ බානවා. ඒ කියන්නේ දවසකට රුපියල් කෝටි 10ක් අපේ රටේ සල්ලි මේ බදු මුදල් මේ ජනතාවගෙන් ගන්න සල්ලි රුපියල් කෝටි 10ක් විදේශ රටවල් වලට යවනවා සීනි ගෙන්නන්න කියලා. එහෙම රටක් අපේ රටේ තියෙන්නේ. විශේෂයෙන්ම බැලුවොත් මහවැලි ව්‍යාපාරය මහවැලි යෝජනා ක්‍රමයේ කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයේ කරන්න US ඩොලර් මිලියන 263යි අපිට ගියේ. ඒ අවුරුදු පහේ යෝජනා ක්‍රමයේ කරන්න. නමුත් සීනි සඳහා අපි US ඩොලර් මිලියන 300කට වැඩිය පිටරට සල්ලි යවනවා. අපේ රටේ සීනි මිලදී ගැනීම, කිරිපිටි මිලදී ගැනීම, අපේ කිරි නිෂ්පාදනයේ සීනි නිෂ්පාදනයේ හදාගත්තොත් අපේ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉතුරු වෙනවා. කෙහෙමදත් අපි දන්නවා මේ සීනි කන්ටේනර් එනකොට සීනි ගෙන්නන්න රුපියල් බිලියන 36.12ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 3612ක් අවුරුද්දට වියදම් කරනවා. මේ සීනි ගෙන්නනවා විතරක් නෙමෙයි, මේවා අස්ස ජාවාරමුත් වෙනවා. කුඩු ගෝනිත් එන්නේ කුඩු පැකටුත් එන්නේ මේ සීනි කන්ටේනර් රස්සේ. එහෙමනම් ඒ වගේම තමයි අපේ රට දවසකට රුපියල් කෝටි 10ක කිරිපිටි ආනයනය කරනවා. එහි කිරියාස නිෂ්පාදන කිරීම සඳහා වර්ෂයට 2016 වර්ෂයේ ගත්තොත් රුපියල් බිලියන 37.39ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 3739ක් විදේශ විනිමය වශයෙන් අපේ රටෙන් ගලාගෙන ගියා. වර්ෂයකට සීනි මෙට්‍රික් ටන් 72,000ක්, ඒ වගේම 80,000ක් අතර ප්‍රමාණයක් හදන්න තමයි මේ කර්මාන්ශාලාව හදන්නේ. එතකොට අපේ මුළු සීනි පාරිභෝජනයෙන් 9.5% දැනට හදනවා දේශීයව, ඒ වගේම 100ට තවත් 14ක් හදන්න තමයි මේ කර්මාන්ශාලාව නිර්මාණය වෙන්නේ. ඒ වගේම කිරි ලීටර්, කිරිත් අපිට ප්‍රශ්නයක්. දවසට කෝටි 10ක කිරිපිටි ගෙන්නනවා. කිරි ලීටර් මිලියන 15,000ක් වර්ෂය තුල නිෂ්පාදනය කරන්න මේ කර්මාන්ශාලාව ආශ්‍රිත සැලසුම් සකස්ලා තියෙනවා. එතනින් විතරක් නෙමෙයි, විදුලි බලය 28ක් මෙගාවොට් මේ කර්මාන්ශාලාව ආශ්‍රයෙන් ඒ රොඩු කාබනික ද්‍රව්‍ය පාවිච්චි කරලා නිෂ්පාදනය වෙනවා විතරක් නෙමෙයි. එයින් මේ කර්මාන්ශාලාව තනිකර දුවන්නේ, තනිකර ක්‍රියාත්මක වෙන්නේ මේ මෙගාවොට් මෙට්‍රික් 8ක් මේ නිෂ්පාදනය කරන විදුලිම පාවිච්චි කරලා. විශේෂයෙන්ම අපි දන්නවා අද අපනයනය සඳහා අපි ගම්බිරිස් වගාව කරගෙන ප්‍රමෝෂන් කරනවා. මේ ගම්බිරිස් වගාව ව්‍යාප්ත කරද්දී මේ ව්‍යාපෘතිය තුළ ගම්බිරිස් මෙට්‍රික් ටන් 637ක් අපි අවුරුද්දට බලාපොරොත්තු වෙනවා. මුන් ඇට කවුපියනි ඒවත් මෙට්‍රික් ටන් 1500ක්, ඒ වගේම පවුල් 7500ක් සමග එකතු වෙලා තමයි මේ යෝජනාව, මේ බිබිල සීනි කර්මාන්ශාලාව ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම අපි කියනවා මෙම යෝජනාව මේ හන්දිගානේ කියෝ කියෝ ඉන්නට වඩා මේ උත්තරීතර සභාවට මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ යෝජනාව ඉදිරිපත් කරන්න අවස්ථාව දීම ගැන ගරු අගමැතිතුමත් ඒ වගේම ජනාධිපතිතුමත් මේ රජයටත් ස්තුතිවන්ත වෙනවා. මේක විවෘතව කතා කරන්න ඉඩ දීපු එක විශේෂ ගැන. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය 2007 වර්ෂයේ මේ යෝජනාව ගෙනාවා. ඒකත් අඩුපාඩු තිබ්බ, අපි වට විරුද්ධ වුණා, අඩුපාඩු හදාගන්න කියලා කිව්වා. නමුත් 2007 ජූලි 17 අඟහරු හදා මේ යෝජනාවම සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ යෝජනාව ගෙනාවා. මේ ඌව නවෝදයට විරුද්ධව ඔහුට සිද්ධ වුණේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගෙදර ඉන්න. ඔහුට ජනතාව කැමැත දුන්නේ නැහැ. ඌව දියුණු වෙනවට විරුද්ධ වන කුහක දේශපාලඥයෝ පිරිසක් වශයෙන් ඔහු හංගඩු වෙලා ඔවුන්ට ජනතාව ඡන්ද දුන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ජනතා විමුක්ති පෙරමුණේ එක මන්ත්‍රීවරයෙක් ඌවෙන් බිහි කළෙත් නැහැ. මේ වගේ කුහක දේශපාලන කරලා ඌවේ නවෝදයට බාධා කරන නිසා. ඒ හින්දා මම කියනවා, අදත් විශේෂයෙන් කියනවා, තවදුරටත් මේ විදිහට අනිගොත් අනුර කුමාර දිසානායක මැතිතුමත් පාර්ලිමේන්තුවේ ඉඳන් නැහැ. මොකද හේතුව මේ රටේ නවෝදය සඳහා විරෝධතා ඉදිරිපත් කිරීම වෙනුවෙන්. විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය මොකද්ද කරන්නේ, මේ මහා ලොකු අක්කර ගණන් කිව්වා, තනිකර පට්ටපල් බොරු කිව්වේ. අර කිඹුල්ලු කොරහේ පෙන්නනවා, කොරහේ කිඹුල්ලු නැහැ, ඉන්න බෑ. ඒක දැන දැන කිඹුල්ලු ඉන්නවා කියලා කොරහේ පෙන්නන කණ්ඩායමක් තමයි මේ ගෙනාවේ. මේ ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික සමාගමට ඉඩම් විකුණන්නේ නැහැ. ඉඩම් විකුණනවා කියන්නේ පහුගිය දවස්වල කෑක් ගහ විද්දා ආයෝජක කෙනාලා විදේශිකයන්ට ඉඩම් විකුණනවා කියලා. මේක විකුණන්නේ නැහැ. අවුරුදු 33 මාරකට අවුරුදු 33කට බදු විතරයි දෙන්නේ. ඒත් දෙන්නේ හෙක්ටයාර 149යි. අවුරුදු 25,000 30,000 අක්කර ගියා කිව්වා. විදේශ සමාගමකට බදු දෙන්නේ හෙක්ටයාර 149යි. ඒ කියන්නේ අක්කර 30,000යි දෙන්නේ. අක්කර 370යි දෙන්නේ. බොරු කිය කියා ජනතාව මුලා කරන කටයුතු තමයි කරන්නේ. විශේෂයෙන්ම මේක ඊළඟට දෙන්නේ, ඒකත් දෙන්නේ වාණිජ බදු ක්‍රමයට. මේ කර්මාශාලාවෙන් හදන හැම බද්දට අමතරව මේ කම්පැනිය ගෙවන්න ඕනේ. මේ හැම සීනි ටොන් එකකටම රුපියල් 2500ක් රජයට ගෙවන්න ඕනේ. මේ සල්ලි විදේශ විනිමය වශයෙන් එන්න ඕනේ. නැතුව මේ රටේ බැංකු වලින් ගන්න ණය වලින් මේ කර්මාශාලා විදේශිකයන්ට හදන්න දෙන්නේ නැහැ. මේ වෙන්න ඕනේ විදේශ විනිමය වශයෙන් රට ගලෙන්න ඕනේ. ඒ හින්දා අපි කියනවා මේකට කුහකම් කරන්න එපා, බොරු මත ඉදිරිපත් කරන්න එපා. ඒ විතරක් නෙමෙයි, මෙතෙන්දී එක් දිනකට සීනි ටොන් 360ක් 400ක් අතර නිෂ්පාදනය වෙනවා. දැන් ලොකු තර්ක ඉදිරිපත් කළා, මේකෙන් කොහොමද සීනි හදන්නේ කියලා ඇහුවා. ඒක දන්නේ නැහැ. තාම මේගොල්ලෝ ඉන්නේ ගල් යුගයේ. අද වෙනකොට පර්යේෂණ වලින් අලුත් උක් ප්‍රභේද හොයාගෙන තියෙනවා. මේ හෙක්ටයාරයකට වැසි ජලයෙන් 90ක් මෙට්‍රික් ටන් හදන්න පුළුවන් උක් ප්‍රභේද අද වෙනකොට සාර්ථකව හොයාගෙන තියෙනවා වැසි ජලයෙන්. මේකට ඉරිගේෂන් වතුර දෙන්න පටන් ගත්තොත් මීටත් වඩා වැඩි වෙනවා. නමුත් විශේෂයෙන්ම කියනවා එහෙමනම් ගණන් හදලා බැලුවාම අක්කර 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 හෙක්ටයාර 15000කින් මෙට්‍රික් ටන් 7125ක් හදන්න පුළුවන්. මේ කර්මාංශාලාට ඕන වෙන්නේ මෙට්‍රික් ටන් 4000යි දිනකට වැඩ කරන්න දවස් 200යි. මෙහෙම හැදුවාම මේ භූමි ප්‍රමාණය ඊටත් වඩා වැඩි. මේක දෙන්නේ කම්පැනියට නෙමේ, මේක දෙන්නේ වටේ ඉන්න ගොවියන්ට. නමුත් මේගොල්ලෝ කැමති නැහැ ඌවේ ජනතාව දිනු වෙනවට, ඌවේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වෙනවට. මේගොල්ලෝ කැමති නැහැ. මේගොල්ලන්ට අවශ්‍යලා තියෙන්නේ හැමදාම ඌව
ඕඩර් ඕඩර් ප්ලීස් හොන්ඩබල් ඇඩ්වර්ඩ් කුණසගර ටු ද චෙයාර්.
මන්ත්‍රීතුමා,
මේ සඳහා අවශ්‍ය වතුර ගැන කතා කළා. මේක හදන්නේ වැසි ජලයෙන්, වැසි ජලයෙන් මිසක් වෙන ඉරිගේෂන් වලින් උක් වගා කරන්නේ මේ උක් වගා කරන්නේ කොම්පැනිකාරයෝ නෙමේ. කොම්පැනිකාරයන්ට ඉඩම් දෙන්නේ නැහැ. ඉඩම් දෙන්නේ ඌවේ ජනතාවට. ජන පවුල් 7500කට හෙක්ටයාර් දෙකකින් උදව් දෙන්නේ. මේක කම්පැනියකට දෙන ඉඩම් නෙමේ, මතක තියාගන්න. අද උක් වගා කරලා මේ අය යම් ආදායමක් ලබන්න පුළුවන් වෙනවා. උක්කොල්ට දෙන ගාන තීරණය කරන්නේ කොම්පැනිකාරයා නෙමේ, රජය තීරණය කරන්නේ. කොම්පැනිකාරයා නෙමේ, මතක තියාගන්න. රජයයි මෙට්‍රික් ටන් එකට 5000ක් කියලා වර්තමානයේ තීරණය. දැන් අහනවා වතුර කොහෙන්ද කියලා. වතුර කොහෙන්ද අහනවා. මේ ප්‍රදේශයේ මතක තියාගන්න මේ විද්‍යාත්මකව හිතන්න. නිකන් විරුද්ධ වෙන්නම් වාලේ විරුද්ධ වෙන්න එපා. විද්‍යාත්මකව හිතන්න. මේගොල්ලෝ කතා කරන විදිහට කටුනායක ගාමන්ට් ඉදිරියන්නේත් නැහැ. බියකම වෙළඳ කලාප හැදෙන්නෙත් නැහැ. මේ විදිහට කතා කළොත් එහෙම රැකී ආරක්ෂා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හැමදාම මේ රට ගල්ුගේ තියාගෙන අර පිටරටින් සීනි ගෙනල්ලා හිඟා කරන රටක් බවට පත් වෙන්න හදන්නේ. ඒ හින්දා මම විශේෂයෙන් කියනවා මේවා ඉගෙන ගන්න. වර්ෂාපතනයේ කීයේ දේ ප්‍රදේශයේ මිලිලීටර 1200 සිට 1500 දක්වා වර්ෂාපතනයක් තියෙනවා. ඒ වර්ෂාපතනයේ තියෙනකොට වැව් විතුරනවා, ඔයවල් උතුරනවා. නමුත් මේ කර්මාශාලා භූමිය තුළ විශේෂයෙන් කියනවා මේකට අවශ්‍ය වැව් ප්‍රමාණය මේ කර්මාශාලා භූමිය තුළ නිර්මාණය කරනවා. ඒ ඒ වැව් පිරෙනවා. ඒ වැහි ගාලට වතුරට කියන්නේ මුහුදට. ඒ මුහුදට යන වතුර නවත්තලා තමයි මේක කරන්නේ. මතක තියාගන්න, අලුතෙන් වැව් හදලා තමයි මේක කරන්නේ. ඊට පස්සේ අපිට විශේෂ වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. වී වගාවට මිලිමීටර යනවා 1.75ක් සෙන්ටිමීටර් 1.75ක් වී වගාවට වතුර ඕනේ. උක් වගාවට ඕනේ වෙන්නේ 0.6යි. ඒ වගේම දැන් කරන බඩිරිඟු වගාවට ඕනේ වෙන්නේ 0.45යි. නමුත් බඩේනක වගාවෙන් මෙච්චර ආදායමක් ජනතාවට ලැබෙන්නේ නැහැ. අද එහෙම නෙමේ. අද දැන් ෂේන් ගොවිතැන කරනවා කියලා අක්කර 7-8 මිනිස්සු කැලේ කපලා දානවා. දාලා ඊළඟ තැනට යනවා. ඊළඟ තැනට යනවා. ඒක නෙමෙයි පරිසර විනාශය. අද හේන් ගොවිතැන් කරන තත් වඩා ඊටට දියුණු කෘෂිකර්මයක් මේ රටේ තියෙන්නේ. මේ ලෝකෙත් එක්ක අපි එකට යන්න ඕනේ. හේන් ගොවිතැන් කරපු යුගය අයින් කරලා හෙක්ටයාර් 2කින් උපරිම පල නෙලන්න ඕනේ. මේගොල්ලෝ කියනවා උක් වගා කරන්න විතරලු දෙන්නේ නෑ. මේක සැලැස්මක් හදලා තියෙනවා. මොනවද කරන්න කියන එක මේ හෙක්ටයාර් 2කේ මේක තියෙනවා. ඒ හෙක්ටයාර් 2 හතරට බෙදලා එක අවුරුදු 4 කට උක් කපන්නේ. එක අවුරුද්දක් හැමදාම පැල වැවිගෙන ආකාරයට තියෙන්න ඕනේ. එතකොට මේ කාලය තුල මේ මාස 4 තුල මේවට මුං වගා කරන්න පුළුවන්, ගම්බිරිස් වගා කරන්න පුළුවන්, ඒවට ගිනි සීරිය වගා කරන්න පුළුවන්, විදුලි යෝජනා කරනවා. අපි කතා කරන රසායනික පොහොර ප්‍රශ්නයක් කියලා. මේකෙන් මේ රොඩු වලින් කාබනික පොහොරත් නිෂ්පාදනය කරන්න අවස්ථාව හදලා තියෙනවා.
දැන් අවසන් කරන්න.
ඒ හින්දා මම කියනවා මේ වල අලි මංකඩවල් බාධා වෙන්නේ නැහැ. බොරු මත ප්‍රකාශ කරන්න එපා. බොරු කියන්න එපා. ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවා. ජනතාව හැමදාම රවට්ටන්න බෑ. බොරු කියා සටන් පාඩ කියන්න බෑ. ඔය සටන් පාඩ වලට සීමා වෙච්ච දේශපාලනය අයින් කරලා බුද්ධිමත්ව හිතලා රට දියුණු කරන්න වැඩ කරන්න අපිත් එක්ක එක්ව වෙන්න කියලා කියනවා. රට නිර්මාණය කරන්න එකතු වෙන්න කියලා කියනවා. ඒයින් මම කියනවා මේ කුහක දේශපාලනයෙන් අපි ඈත්ෙමු. මේ කුහක දේශපාලනයෙන් ඈත්ෙමු. ඌව වෙල්ලස්ස දියුණු ප්‍රදේශ බවට පත් කරමු. රටේ තියෙන දුප්පත් ප්‍රදේශය ඔය කුහක දේශපාලනයෙන් ද වෙලා තියෙනවා. ඌව වෙල්ලස්ස දියුණු ප්‍රදේශයක් බවට පත් කරලා ඒ මිනිසුත් කාලය ඇඳලා ජීවත් වෙන පරිසරයක් නිර්මාණය කරමු. ඒ විතරක් මේ මම රජයට මේ අවස්ථාව යෝජනා කරනවා. මේ සඳහා අවශ්‍ය රෝහලක්, මේ පවුල් අලුතෙන් හදන පවුල් 7500ට අවශ්‍ය රෝහලක්, අවශ්‍ය පාසලක් ඇති කරලා මේ ප්‍රදේශයේ දියුණු ගම්මානයක් බවට පත් කරන්න කියලා කියමින් මන්නේ ලැබ බොහොම ස්තුතියි.